එදා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් බෙපිරිසුදු දර්ශනය ඒකායන පරමාර්ථයේ වූ නිවන වෙනුවෙන් වීර්‍ය වඩමින් පතක්ජන ස්වභාවෙහි කටයුතු කරන ගිහි අප සියලු දෙනාද ඒ උතුම් වූ පරම අරමුණ වෙනුවෙන් මෙහෙවන උතුම් වූ අරිහත් දජේ ධර්මයෙන් මේ ශාසනය ශෝභමාන කරන සිව්දේශ වැඩ සිටින සියලු නිකායන්හි ගෞරවනීය මහා සංඝරුවනගේ උතුම් ගුණ මෙනෙහි කරන මේ රාත්‍රියේදී සදහම් සිසලසින් සිත් නිවාසන සාලන්නට මීළඟ දේශනාව පැවැත්වීම වෙනුවෙන් අපේ ගෞරවනීය ස්වාමින්දරන් වහන්සේ මේ දම් සභා මණ්ඩපයට වැඩම කරවීමට නියමිතයි. විශේෂයෙන්ම අපි මතක් කරනවා මෙම දේශනාව දැන් බෞද්ධ රූපවාහිනී නාලිකාව, බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව, එවැගේම බස්නාහිර පළාතේ සාමාන්‍ය නාලිකාවක් ලෙස UHF නාලිකා අංක 53, Dialog TV නාලිකා අංක 26, Tio TV නාලිකා අංක 96, එවැගේම අපගේ YouTube නාලිකාව, Facebook පිටුව, එවැගේම The Buddhist Production YouTube නාලිකාව, එවැගේම විශේෂයෙන්ම මාස ගණනාවක් පුරා මේ පින්කම ඉතාම සාර්ථක අලංකාර වර්ණවත් පින්කමක් බවට පත් කරගන්නට දිවාරෑ වෙහෙසුණ වර්තමාන තරුණ පරපුර මේ සසුන වෙනුවෙන් ආලයෙන් බැඳ තබා ගන්නට නිරන්තරයෙන්ම ලංකාව පුරා විහාරස්ථාන මූලික කරගෙන සිදු කරන පින්කම්වලදී ස්වකීය දායකත්වයේගෙන කටයුතු කරන සසුන් කෙත අස්වැදුම් සංවිධානයේ නිල YouTube පිටුව සහ Facebook පිටුව හරහා මෙම උතුම් දේශනා මාලාව විකාශය කරන බව අපි ගෞරවයෙන් යුතුව මේ වෙලාවේ සිහිපත් කරනවා. සදහවතුනි, අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එදා බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හිමිපාණන් වහන්සේ බෞද්ධ ආනාලිකාව ආරම්භ කරපු නිසාම අපේ රටෙහි වැඩ සිටින සතර දෙස වැඩ සිටිමින් කොළඹට වැඩම කළ මහා සංඝරුවන මේ ශාසනය ශෝභමාන කරන්නට බෞද්ධ ආනාලිකාවේ ජීවයක් ලබා ගත්තා. ඒ ජීවයෙන් පිබිදුන අපේ ජාතියේ මිනිසුන් ශ්‍රී ලංකාව පුරා විසිර පැතිර සිටින සදැහැතියන් ලෝකේ පුරා විසිරි සිටින බෞද්ධ සුදීමතුන් මේ තථාගත ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් යුතුව වැළඳ ගනිමින් විශේෂයෙන්ම මහා සංඝරුවන කෙරෙහි පවතින යම් යම් ඍණ ආකල්ප වෙනස් කර ගනිමින් අප දකින්න වර්තමානයේ වෙද්දී මේ ශාසනයටත් අපේ රටේ වැඩ සිටින මහා සංඝරුවන්ටත් නිරන්තරයෙන්ම විවිධ වූ ප්‍රහාර එල්ල කරන්නට මිත්‍යා මතධාරීන් කටයුතු කරමින් පවතින වකවානුවක් මේ කාර්ය වර්තමානයේ තුල සද් සිතින් ලෝකේ පුරා සංවේදනය කරන්නට බෞද්ධ ආනාලිකාව මූලික අඩිතාලම නිර්මාණය කරගත්තේ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මනායක හාමුදුරුව නිසා. උන්වහන්සේ තුල්කල්ලා දක්නා නුවණින් මේ සදහම් නාලිකාව ලෝකව්‍යාප්ත කරපු නිසාම මේ ශාසනය පිළිබඳව තිබූ විවිධ මත, එවැගේම මහා සංඝරුවන පිළිබඳව තිබූ ඍණාකල්පයන් වෙනස් වෙමින් ධර්මයට ලැබී දහම නිරන්තරයෙන්ම පරිශීලනය කරන ජනතාවක් බිහි වුණා. ඒ නිසාම විචිත්‍ර දේශකයන් වහන්සේලා මේ රට පුරා ලෝකේ පුරා බිහි වෙමින් ලෝකේ පුරා වැඩිම කරමින් ඒ සදහම් ගඟුලෙන් ඔබ අපගේ සිත් නිවාසනසාලනවා. ඒ මහා සංඝරුවනේ උතුම් වූ ගුණ සජ්ජායනා කෙරෙන හෙට අලුයම් කාලයේ දක්වාම පිළිවෙලින් අකණ්ඩව මහා සංඝරුවන මේ පරිශ්‍රයේට වැඩම කරවා සිදු කෙරෙන ඊළඟ ධර්මදේශනාව පැවැත්වීම වෙනුවෙන් එකම දම් සභා මණ්ඩපයකට දේව් බඹුන් වැඩම කොට සිටින මේ මොහොතේදී, එවැගේම සුදු අතින් සැරසී මේ පරිශ්‍රය පුරා විසිරී සිටින සදහැවතුන්ගේ සාදුනාදයන් මැද්දේ අපේ ගෞරවනීය වන්දනීය පූජනීය ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩම කරන මොහොත. දැන් ස්වාමින් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන්නට මල්වට්ටිය විජේන්ද්‍ර කුමාර මහතා විසින් පිළිගන්වන්නට යෙදෙනවා. මා ගෞරවණීයව ආරාධනා කරන එතුමන්ට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා එවැගේම මහරහතන් වහන්සේලාගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වඩා හිඳින මේ කරඩුන් වහන්සේ උදෙසා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ පින්බර සුරතින් ඒ පුෂ්ප පූජාවන් සිදු කරන්නට යෙදුණා. අපි සියලු දෙනාම සාදු නාද පාත්‍රමු. සාදු සාදු සාදු. සදහවතුනි, දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගාම්භීර වූ ධම්සභා මණ්ඩපයේ ස්වාමින් වහන්සේ උදෙසා පනවා ඇති අසුන්හි ඒ ආකාරයෙන් තැන්පත් වීමෙන් අනුතුරුව ස්වාමින් වහන්සේට පෙන් පූජාව සිදු කරන්නට ඉන්දික පුෂ්ප කුමාර මහතාට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. අද මේ උතුම් වූ ධර්මදේශනා පින්කම වෙනුවෙන් තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ විශේෂයෙන්ම බෞද්ධ නාලිකාවට ඉතාම හිතයිෂීව පින්කම් පෙළහරක මූලිකත්වයේගෙන කටයුතු කරන චින්තක ගණේගොඩ මහත්මා, නාලිකා ගණේගොඩ ඒ මහත්මිය, එවැගේම මනිදු ගණේගොඩ පුතුණුවන්, සකිඳු ගණේගොඩ පුතුණුවන්, රිසිඳු ගණේගොඩ පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. දැන් මා ගෞරවණීයව ආරාධනා කරනවා පින්වත් දේශකයන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වා දේශනාව වෙනුවෙන් ඒ ආරාධනාව සිදු කරන්නට අපේ චින්තක ගණේගොඩ මහත්මාගේ ආදරණීය පුතුණුවන් වන මනිදු ගණේගොඩ පින්වත් තරුණ මහත්මාට මා ආරාධනා කරනවා. සාදු සාදු සාදු. චින්තක ගණේගොඩ මැතිමන් එම මැතිනිය ප්‍රධාන පවුලේ පින්වතුන් විශේෂයෙන්ම දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා වගේම එම දෙමළගේ මව්පියන් ඒ පාර්ශවයන්ගේ පරලෝ සැපත් වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට HHCO හෙල්මට් සමාගමේ සුබ සාධක සංගමේ සියලු සමාජික සමාජිකාවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට පරලෝ සැපත් වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට අද මේ උතුම් දේශනාව වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. සදහවතුනි, අපභාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලෙහි උපන් මහරහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවතෙන වර්තමාන ජීව සාක්ෂිය වූ උතුම් වූ අරිහත් දජයදරන මහා සංගරුවනේ උතුම් වූ ගුණ සජ්ජායනා කෙරෙන මේ පුණ්‍යවන්ත රාත්‍රියේහි පුරා පැය දෙකක මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අපි ඒකාණ්ඩින් සාදුනාද පවතුමින් ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අපේ නම කියන අවසරයි පූජනීය හසලක සීලවිමල පින්වත් අපේ ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ තුන්යම් රාත්‍රිය පුරාවටම සිද්ධ වන උතුම් ආර්ය මහා සංඝරත්නය අරමුණු කොට ගුණ සජ්ජායනා කරමින් මනසිකාරය කරමින් මේ සුන්දර රාත්‍රිය ආධ්‍යාත්මික රාත්‍රියක් බවට පත් කර ගනිමින් ගෙවා දැමීමට සසුන් කෙත අස්වද්දමු සංවිධානයේ කල්යාණ මිත්‍ර පින්නතුන් ඉදිරිපත් වෙලා ඉසුරු මහත්මා හිතාම කැපවීමෙන් මේ කෝට්ටේ රාජමහා විහාරයට විශාල පිරිසක් රැස් කරලා බෞද්ධ රූපවාහිනිය හරහත් ගුවන් විදුලි හරහත් විවිධ තැන්වල ඉඳලා පිළිවෙත් පුරන ගුණධර්ම දියුණු කරන ශ්‍රාවකයන්ට මේ ධර්මාර්ථය සන්නිවේදනය කරමින් විශාල කැපවීමක් දරමින් මේ වටිනා කාල පරාසය බොහෝ ජනයාට හිතසුව පිණිස ඉදිරිපත් කරන්නට යැත්තු කැප වෙලා තිබෙනවා. පින්වත්නි, මේ ආර්ය මහා සංඝරත්නයේ සම්බන්ධ මේ පින්නතුන්ලාට දේශනා කීපයක් මේ වෙනකොටත් අහන්ට ලැබිලා තිබෙනවා. මේ පින්නතුන්ගේ ජීවිතවල ආර්ය මහා සංඝරත්නය කියනකොට මහා පුදුමාකාර ශ්‍රද්ධාවක් උපදිනවා. ඒකට හේතුව මේ ආර්ය මහා සංඝරත්නයේ සම්බන්ධ අර්ථය අපේ ඥානවලටම සම්මිශ්‍රණය වෙච්ච දෙයක්. අපේ ඇතුළාන්තයටම කවලම් වෙච්ච දෙයක්. ඒ නිසා අපට මේ ආර්ය මහා සංඝරත්නය ගැන සිහිකරද්දී පවා මහා විශාල ධර්ම සංවේගයක් උපදිනවා. පින්වත්නි, මේ පැවිද්ද කියලා කියන්නේ දුර්ලභ දෙයක් නෙමෙයි. පැවිද්ද කියන්නේ දුර්ලභ දෙයක් නෙමෙයි. ඒක පරම දුර්ලභ දෙයක්. ලෝකේ දුර්ලභ කාරණා ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි මේ මනුස්සත්වයේ මුණ ගැහෙන එක. හරි දුර්ලභ දෙයක්. මේ මනුස්සත්වයේ මුණ ගැහෙනකොට ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා බිහි වෙන්නේ මනුස්ස ලෝකේ. රහතන් වහන්සේලා බිහි වෙන්නේත් මනුස්ස ලෝකේ. දෙවිවරු අතරවත් ආර්ය මහා සංඝරත්නේ නැහැ. ඒ නිසා මේ මහා සංඝරත්නේ බිහි වෙන්නේ මනුස්ස ලෝකේ. ඒ නිසා මේ මනුස්සත්වය කියන්නේ සත්‍ය අවබෝධයට බොහොම කිට්ටු දෙයක්. ඇයි, මෙහි තමයි උභය අන්තයම තියෙන්නේ. සියලු පාරමී ධර්මයන් පුරපු බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වයේ පිණිස රැස් වෙන්නේ, පැමිණෙන්නේ, වැඩම කරන්නේ මනුස්ස ලෝකෙට. මොකද මේ අවබෝධය කරා යන කෙනාට දුක අවබෝධ කරන්ට ගොඩාක් පහසු තැනක් තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. මේ දුක අවබෝධ කරන්න ගොඩාක් පහසුයි මනුස්ස ලෝකේ. ඒ වගේම පින්වත්නි, මේ මනුස්සත්වයත් එක්කම බුද්ධෝත්පාදයේ මුණ ගැහිම කියන්නේ පියාපත් නැති පක්ෂියෙකුට පියාපත් ලැබුණා වගේ සුන්දර දෙයක්. පක්ෂියෙකුට පියාපත් නැත්තම් ඒ පක්ෂියා ගොඩාක් අසරණයි. එතකොට හැම වෙලාවකම පක්ෂියෙක් විශ්වාසී තියන්නේ පියාපත් මත. පියාපත් ශක්තිමත් පක්ෂියෙක් ඕන අත්තක වහනවා. ඇයි? අත් විශ්වාස නැහැ. මේ බුද්ධෝත්පාදය කියන්නේ හැම පැත්තෙම අපි රැකෙන තැන. අපි හරියට පරිස්සම් වෙන තැන. ඒ නිසා මේ මනුස්සත්වයත් එක්කම අපිට බුද්ධෝත්පාදයක් ලැබෙනවා කියන්නේ ඒක පුදුම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒත් එක්කම පින්වත්නි මේ මොහොතේ ධර්මයේ දරන්න පුළුවන් මට්ටමට, ධර්මයේ ජීවිතේ විමසා ගන්න පුළුවන් මට්ටමට එයා තුල ගොඩ නැගෙන ක්ෂණ සම්පත්තිය ඒකත් දුර්ලභයි. ඒ වගේම පින්වත්නි මේ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ස්කන්ධ ධාතු ආයතන සම්බන්ධ මේ ගැඹුරු බුද්ධ වචනය යම් කෙනෙක්ගේ කන වැකෙනවා නම් එයාට තමන්ව ලිහා ගන්න විදිහ ධර්මයේ හරහා අහගන්න ලැබෙනවා නම් ධර්මයේ හරහා විමසා ගන්න ලැබෙනවා නම් ඒකත් දුර්ලභ දෙයක්. තවත් දුර්ලභ දෙයක් තියෙනවා. ඒ තමයි තමන් තුළම දියුණුවන සද්ධා ඉන්ද්‍රිය. මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. සද්ධාව දුර්වල වුණොත් පින්වත්නි සද්ධාව පිරිහිලා ගිය තැනක එයා තුළ පවතින දහම් දැනුම පවා එයා පාවිච්චි කරන්නේ වාද විවාද පිණිසයි. එයාට සංඝයා වැඩක් නැහැ. එයාට භාග්‍යවතුන් වහන්සේ වැඩක් නැහැ. එයාට විදර්ශනා වැඩක් නැහැ. එයාට ප්‍රතිපත්ති වැඩක් නැහැ. සද්ධාව නැති වුණොත් එයා ධර්මයේ දරන්නේ නැහැ. ඒ ධර්මයේ ඔස්සේ එයා එයාගේ ජීවිතේ කියවන්නේ නැහැ. සද්ධාව නැති වුණොත් සද්ධාව නැති කෙනා එයාගේ ජීවිතයේ ධර්මයේ හරහා විමසන්නේ නැහැ. එන ලෝකේ දුර්ලභ දෙයක් තමයි සද්ධාව. තවත් දුර්ලභ දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි ලෝකෙ දුර්ලභ දෙයක් ඒක පැවිද්ද. පැවිද්ද කියන්නේ ගොඩාක් දුර්ලභ දෙයක්. කාට හරි කෙනෙකුට පැවිදි වෙන්න හිතුනොත් ආයි කල්ලරින්න එපා. මොකද මේ ආර්ය මහා සංඝයා කියන්නේ දෙවැන්නෙක් මත යැපෙන්නේ නැති කෙනෙක්. දෙවැන්නෙක් මත යැපෙන්නේ නැති පිරිසක්. දැන් බලන්න මේ අද රාත්‍රියේ මේ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ඇසුරු කරගෙන ගෙවනවා කියන එක අපට ලැබිච්ච වටිනා දෙයක්. හැබැයි අපි හිට අලුයම් කාලේ වෙනකොටම ආයෙත් ඉක්මනින් ඉක්මනින් අපේ සුපුරුදු ජන ජීවිතයට අපි එකතු වෙනවා. ඇයි? අපිට නඩත්තු කරන්න දෙවැන්නෙක් ඉන්නවා. නඩත්තු කරන්න පිරිසක් ඉන්නවා. ඒ නිසා මෙබඳු ආධ්‍යාත්මික භූමියක ස්ථිරසාර පහසක් අපිට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ආර්ය මහා සංඝයාට අයත් වෙනවා කියන එක දුර්ලභ දෙයක්. ඒකේ විශේෂ දෙයක් මම දකිනවා. මොකද දන්නවද? නඩත්තු කරන්න දෙවැන්නෙක් නැහැ. ඒක හරිම ලස්සන දෙයක්. නඩත්තු කරන්න දෙවැන්නෙක් නැති එක තරම් සුන්දර දෙයක් තවත් තියෙනවද? තවත් නැහැ. පින්වත්නි අපේ ජීවිතය තුළ මමත් ඉන්න මට්ටමක් ඇතුළේ මගේ කියලා ගන්න පුළුවන් දරුවත් ඉන්න, බිරිඳත් ඉන්න, ස්වාමියත් ඉන්න, අම්මත් ඉන්න, තාත්තත් ඉන්න, ඥාතිවරුත් ඉන්න මට්ටමේදී අපි ජීවිතේ කියවා ගන්නකොට පින්වත්නි අපේ ජීවිතේ ගොඩාක් විඩාබරයි. ඒ නිසා තමයි අපිට විඩාබර ජීවිතයක් තියෙන්නේ. පැවිද්ද කියන්නේ ඒ විඩාව සංසිඳුවා ගන්න පුළුවන් සුන්දර තැනක්. එතකොට මේ ආර්ය මහා සංඝරත්නය පිළිබඳව දරණකම නැත්තම් එයාට කවදාවත් සෝතාපන්න මාර්ගයටවත් එකතු වෙන්න බෑ. ගොඩාක් අය අපිට කියනවා මේ අපි දැන් භාවනා කරන්නේ ස්වාමීන් වහන්සේ අපි දැන් විදර්ශනා කරනවා අපිට ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මීය සංඝයා වෙනුවෙන් පුද පූජා අපි කාලයක් කළා වත් පිළිවෙත් කළා දැන් නම් ස්වාමීන් වහන්සේ අපි භාවනාවටමයි තැන දෙන්නේ කියලා සමහර අය කියනවා ඒගොල්ලන්ට ලොකු දියුණුවක් කර යන්න බෑ ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනීය දියුණුව කරා යනවනම් පුංචි පුංචි දේවල් ගැන පව අපි සංවේදී වෙන්න ඕන ඒ පොඩි පොඩි තැන් ගැන අපිට සංවේදී වෙන්න බැරි වුණොත් අපට අවබෝධය කර යන්න බෑ පින්වත්නි මේ සංඝයා කියන අතරේ සංඝයා කියන වචනේ ඉතා ගැඹුරු අර්ථයක් තියෙනවා ඒතර සංඝයා කියන එකට අපි යොදන සාමීපතම වචනේ තමයි සමූහය කියන එක එතකොට සමූහයකට අයිති පොදු අර්ථයක් තියෙනවා. ඒ සමූහයට අයිති පිරිස කොහේ හිටියත් ඒ ඇත්තන්ට පොදු අර්ථයක් තියෙනවා. මේ සංඝයාට තියෙන ආර්ය වූ ලක්ෂණේ තමයි එක පොදු අර්ථයක් තියෙනවා. හැමෝම බර වෙලා තියෙන්නේ අමා නිවන පැත්තටයි. මේ ආර්ය මහා සංඝයාට අයිති හැම කෙනෙක්ම බර වෙලා තියෙන්නේ අමා නිවන පැත්තට. ඒ නිසාම තමයි ඔය සංඝයාට ඥාය පටිපන්නයි කියලා කියන්නේ. ඥාය කියන එකට වචනයක් තමයි මේ නිබ්බානාර්ථය. ඥාය පටිපන්නයි. ඒ කියන්නේ මේ සංඝයාගේ ලක්ෂණයක් තියෙනවා නිවනට බර වෙච්ච කම. ඒකයි ආර්ය මහා සංඝයා කියන්නේ. නිවනට නැමුණු කම. නිවනට පහත් වුණු කමක් මේ ආර්ය මහා සංඝයා තුල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ධර්මිය ඔස්සේ අපේ ජීවිතය විමසනවා නම් දැන් මේ ಗುಣ ගැන ඔයාලට ගොඩාක් අහන්න ලැබෙන්න ඇති. නමුත් අපි ටිකක් ගැඹුරින් මේ ජීවිතය විමස ගත්තොත් මේ ಗುಣ ඔස්සේ ටිකක් ගැඹුරට අපිව කියවන්න පටන් ගත්තොත් පින්වත්නි මේ සංඝයා තුල පවතින සුපටිපන්න ගුණය ඔස්සේ ගැඹුරින් කියව ගත්තොත් මේ ආර්ය මහා සංඝයාට තියෙනවා අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපදාවක් අනාතකමක් නැහැ මේ ආර්ය මහා සංඝයා තුල පවතින සනාතකම එතකොට මේ සනාතකම ස්ථාවර වෙන්නේ කුමක් මතද මේ ආර්ය මහා සංඝයාට තියෙනවා සුන්දර ප්‍රතිපත්තියක්. ඒක වඩනකමයි ති දෙවෙනි පෙළට. ඒක භාවිතා කරන එකයි ති ඊළඟට. නමුත් මේ ආර්ය මහා සංඝයාට තියෙනවා සුන්දර ප්‍රතිපත්තියක්. එතකොට මේ සුන්දර ප්‍රතිපත්තියක් නැතිකම නිසා කී දෙනෙක් නම් අනාථ වෙනවද බලන්න ජීවිතේ කොයිතරම් අනාථකමක් තියෙනවද ප්‍රතිපත්තියක් නැතුව ප්‍රතිපත්තියක් නැතුව දැන් සමහර වෙලාවට සංසිඳෙන්න උවමනාව තියෙනවා ප්‍රතිපත්තියක් නැතිකමින් කොයිතරම් ශ්‍රාවක පිරිස අනාථ වෙනවද බුදුරජාණන්සේගේ කාලේ වැඩ හිටියා පුන්නසේනිය කියලා දෙන්නේ ඒ දින දවසක් මේ බුදුරජාණන්සේ ළඟට ආවා. ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ හරිම මිත්‍රයි දෙන්නා. බුදුරජාණන්සේට වදාලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ පුන්න කුක්කුර වෘතය සමාදන් වෙන්නේ. එතකොට යා සිත පුරුදු කරන්නේ කුක්කුර වෘතයට අදාළව. ඒ කියන්නේ යාගේ ජීවිතේ සුනකීක් වගේ තමයි අපුරුදු කරන්නේ. එතකොට යා ඒ චින්තනය තමයි පුරුදු කරන්නේ. එයා ඒ විදිහට තමයි හැසිරෙන්නේ. එයා වාඩි වුණත් නිකන් බටේට අර බල්ලෙක් වාඩි වෙනකොට කැරකිලා වාඩි වෙන්නේ අන්න ඒ විදිහට තමයි එයා වාඩි වෙන්නේ. කියලා මේ එයා කිව්වා. එහෙම කියලා කිව්වා මේ මෙයා මැරුණාට පස්සේ කොහේ යයිද කියලා ඇහුවා. මේ පුන්න පුන්නයි සේනියයි කියන දෙන්නේ දෙන්න ඇවිල්ලා ඒ දෙන්න ගැන ප්‍රශ්න කළා බුදුරජාණන් වහන්සේගේ. අනිත් කෙනා කිව්වා මම ගෝරුතේ සමාදන් වෙන්නේ. ගවීක් වගේ තමයි සිත පුරුදු කරන්නේ. හැසිරීම් ගවීක් වගේ. ආහාර ගවීක් වගේ. කියලා ඒගොල්ලන්ගේ ඒ ප්‍රතිපත්තීන් ගැන බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. ප්‍රකාශ කරලා ඇහුවා, මේ කුක්කුර වෘතේ සමාදන් වෙච්ච කෙනා මැරිලා කොහේ යයිද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, සේනිය, ඕක එච්චර දිගට කතා කරන්න ඕන කතාවක් නෙමෙයි. අපි වෙන කතාවක් කරමු. එතකොට එයා කෝ නැහැ නැහැ, මේක හරි ප්‍රශ්නයක්. ඔබ වහන්සේ කියන්න මැරිලා කොහේ යයිද? එතකොට භාග්‍යතුන් වහන්සේ ආයෙත් වදාලා, නෑ ওই කතාව අපි නොකරමු. නමුත් එයා ඇවිටිලි කර කර ඇවිටිලි කර කර නැවත නැවත බුදුරජාණන් වහන්සේගෙන් අහන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මම නවත්තන්න හදද්දී ඔයා ආය ආයෙත් මගෙන් ওই කතාව අහන නිසායි මම ඔයාට කියන්නේ. නැත්තම් මම ඔයාට මේ කතාව කියන්නේ නැහැ. ඔයා නැවත නැවත මගෙන් මේ කතාව අහන නිසායි මම ඔයාට කියන්නේ. ඔයා මේ කෙනා මැරිලා එක්කෝ නිරේට යනවා, එක්කෝ තිරිසන් යෝනිය උපදිනවා. එතුනේ අඬන්න පටන් අරන් තිනවා. බලන්න ඒගොල්ල කොච්චර අසරණයිද කියලා. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ බුද්ධ වචනේට එයා අභියෝග කරන්නේ නැහැ. එයා හරියට අඬලා තියනවා. ඇයි? සුපටිපන්න ගතිය නැහැ. ඒ කියන්නේ සුන්දර ප්‍රතිපදාවක් ඇත්තේ නැහැ. වඩන්න තියෙන්න එපාය. වඩන්න සුන්දර ආර්ය වූ ප්‍රතිපදාවක් ජීවිත හම්බ වෙලා නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය යාලා ප්‍රශ්න කරන්නේ කවදාවත්. බලන්න බුදුරජාන් වහන්සේ ඔයා මැරිලා එක්කෝ තිරිසන් යෝනිය උපදිනවා නැත්තම් නිරේ කියලා කියනකොට ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ කියලා ඒගොල්ලෝ ප්‍රශ්න කරන්නේ. අහිංසකකමක් ජීවිතේ තියෙනවා. හරි අහිංසකයි. නමුත් අපිට එබඳු දුර්වලකමක් නැහැ. මේ බුද්ධ ශාසනයේ ආර්ය සංඝයා තුල පවතින සුපටිපන්න කියන්නේ අන්න ඒකට. ඊට පස්සේ අනිත් කෙනා කියලා තියෙනවා, මෙයා ගෝරුතේ සමාදන් වෙන්නේ ගවයෙක් වගේ හිත පුරුදු කරන්නේ, ගවයෝ විදියට වැඩ කරන්නේ, ගවයෝ විදියට ආහාර ගන්න. මෙයා මැරිලා කොහේයිද කියලා වම් බුදුරජාණන් වහන්සේ ඒත් උත්තර දුන්නේ නැවත නැවත ආහද්දි කිව්වා, ඔයා ආය ආය අහන නිසායි මම ඔයාට මේ කතාව කියන්නේ. ඔයා මැරිලා ගවයෝ අතර උපදිනවා කිව්වා. දොර ගවයෝ අතර උපදිනවා නැත්නම් ඔයා නිරේට යනවා. ওই දෙකෙන් එකක් තමයි ඔයාට උරුම කියලා කියනකොට එයා කෑ ගහලා අඬන්න පටන් ගන්න තියෙනවා. ඒගොල්ල හරියට පශ්චාත්තාප වෙලා තියෙනවා. ඊට පස්සේ ආ අඬනකොට එයා කවදාවත් එයාගේ ප්‍රතිපත්තිය ගැන එයාගේ දුර්වල ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. එයා භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා හිස නමා ඒක පිළිගත්තා. නමුත් මේ බුද්ධ ශාසනය කියන්නේ බඳු තැනක් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ වගේ තැනක් නෙමෙයි, සුපටිපන්නයි. මේ බුද්ධ ශාසනය තුල තියෙනවා සුන්දර ප්‍රතිපත්තිය. සුපටිපන්නයි. ඒක আদি සීල සංඛ්‍යාත, আদি චිත්ත සංඛ්‍යාත, আদি පඤ්ඤා සංඛ්‍යාත එකක්. සීලයෙන් පටන් අරගෙන සමාධිය මත යෙදෙමින් ප්‍රඥාවෙන් අවසන් වන ප්‍රතිපදාව. ඒක වඩන කමක් තවම නැහැ. එහෙම ප්‍රතිපත්තියක් අපි ඉස්සරහා තියෙනවා. එහෙම ප්‍රතිපත්තියක් අපි ඉස්සරහා තියෙනවා කියන එකම පින්වත් මහ පුදුමාකාර රැකවරණයක්. පුදුම සුරක්ෂාවක්. එතකොට එහෙම ප්‍රතිපත්තියක් ඉස්සරහා තියෙනවා කියන එක විතරක් අයිති නැහැ ආර්ය මහ සංඝයාට. මේ ආර්ය මහා සංඝයා තුල පවතින උජුපටිපන්නකම. උජුපටිපන්නයි කියලා කියන්නේ මේ ලෝකෙට අභියෝග කරනවා කියන එක නෙමෙයි. උජුපටිපන්නයි කියලා කියන්නේ පින්වත්නි ඍජු ප්‍රතිපත්තියක් තියෙනවා. අන්තවලට හසු නොවි, දෘෂ්ටිවාදවලට හසු නොවි යෙදෙන්න පුළුවන් ඍජු වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට මේ ප්‍රතිපත්තිය මත ඍජුව යාට එකතු වුණොත් නොබෝ කාලෙකින් වැඩි කාලයක් යන්න කලින් ප්‍රතිඵල තියෙනවා. වැඩි කල් යන්නේ. මේ ආර්ය මහා සංඝයාගේ ස්වභාවයක් තමයි කල් නොයවාම ප්‍රතිඵලයකට සමවදිනවා. මරණින් එහා පැත්තේ ප්‍රතිපදාවක් ප්‍රතිඵලයක් වෙනුවෙන් මෙහි පිළිවෙත් පුරන පිරිසක් නෙමෙයි ආර්ය සංඝයා කියන්නේ. ඒකයි පින්වත්නි ජීවිතේ පුදා ආර්ය සංඝයා සරණ යන්න ඕන. එතකොට මේ උජුපටිපන්න කම ඇතුලේ තියෙන ඍජු ප්‍රතිපත්තියක්. ඒ කාලේ මිනිසුන්ට තිබ්බා ඍජු ප්‍රතිපත්තියක් නැහැ. හැම වෙලාවක මේ අයගේ ජීවිතේ අන්තවලට අහු වෙනවා. හැම වෙලාවකම අන්තවලට අහු වෙන කමක් තියෙනවා. ඒ කාලේ තිබුණා ප්‍රධාන අන්ත දෙකක්. බුදුරජාණන් වහන්සේ පදාලා පළවෙනි ධර්ම දේශනාවේදී මහණෙනි මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක දුරු කරන්න ඕන. ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. ඒවා පැවිද්දන් සේවනය කරන්න ඕනේ නැහැ. ඒවා සේවනය කරන එකෙන් යහපතක් නැහැ. යහපතක් තියෙනවා නම් මහණෙනි මට පළවෙනියෙන් මේ යහපත උදා වෙන්න ඕන. පළවෙනියෙන්ම මේ යහපත මට උදා වෙන්න ඕන. නමුත් පින්වත් මහණෙනි එහෙම යහපතක් නැහැ ලෝකේ. එහෙම ලෝකේ යහපතක් නැහැ. එතකොට ලෝකේ යහපත තියෙන්නේ අන්තවලට හසු නොවිච්ච තැනක. මේ උජුපටිපන්නයි කියන්නේ මේ අන්ත දෙකට හසු නොවන අයෝමය හැකියාවක් මේ ආර්ය සංඝයාට තියෙනවා. අර හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට අයිති වූ දුක් වූ අනාර්ය වූ අනාර්ථයේ පිණිසම පවතින යම් ප්‍රතිපදාවක් වේද, ඒක බැහැර කරපු පොදු ලක්ෂණයක් මේ ආර්ය සංඝයා තුළ පවතිනවා. ආන් ඒක දකිමින් තමයි සංඝයා සරණ යන්න ඕන. එතකොට යාට කවදාවත් වරදින්නේ නැහැ. එතකොට මේ කාලේ යම් දුර්වල භික්ෂුවකගේ චර්යාවක් ඉස්සරහා වුණත් එයා ප්‍රකම්පණී වෙන්නේ නැහැ. එතකොට යා යාවම දකින්නකම තමයි ඉන්නේ. දැන් මේ ආර්ය සංඝයාට පැහැදිච්ච කෙනා දුර්වල භික්ෂුවගේ චර්යාවක් එයා ආර්ය සංඝයා පිළිබඳව අදහස නසා ගන්නට එයා පාවිච්චි කරන්නේ. එතකොට එයා තුළ පවතින ඉතා සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ සුවිශේෂ ලක්ෂණය තමයි පින්වත්නි මේ ආර්ය සංඝයා සරණ ගියපු උත්තමයාට, ආර්ය සංඝ රත්නය සරණ ගියපු පුද්ගලයාට එයාගේ ජීවිතයේ තියෙන විශේෂ දෙයක්. එයාට යම් භික්ෂුවකගේ දුර්වල චර්යාවක් වුණත් එයාට අර සංඝයා පිළිබඳ පොදු අදහස ධරණකමට කවදාවත් බාධාවක් නෙමෙයි. අපි හිතමුකු යම් කිසි දුර්වල භික්ෂුවකගේ චර්යාවක් එයා දකිනවා කියලා. එතකොට පවා එයා හිතන්නේ කොහොමද, අනේ ස්වාමීන් වහන්සේ නමකටත් මේ විදියට වරදිනවා නම් මං ගැන කවර කතාද? ඒ නිසා මම පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න ඕන කියලා එයාට ප්‍රඥාව මත යෙදෙන්න ජවයක් තමයි ඉන්නේ. එයාට ගරහන්න හිතෙන්නේ නැහැ. එතකොට මේ ගරහන්න හිතෙන්නේ නැති මට්ටමට අපි තුල ජවයක් තියෙන්න ඕන. එතකොට මේ ජවය එන්නේ මේ ආර්ය මහා සංඝයාගේ ගුණ ධර්මින්. ඒ ආර්ය මහා සංඝයා සරණ ගියපු ශ්‍රාවකයාට ඒ ජවය අපිට නැහැ අද. ඒ නිසා පින්වත්නි අපට මඟපලක් නැහැ. අවබෝධය කරා යන්නත් බෑ. ඒ අවබෝධය කරා යන්න බැරි ධර්මයේ දරන්ට විමසන්න බැරි නිසාම නෙමෙයි. ධර්මයේ ගැඹුරින් කියවා ගන්න බැරි නිසාම නෙමෙයි. මෙන්න මේ වගේ පොඩි පොඩි අඩුපාඩුකම් අපිට අපේ ජීවිතවල තියෙනවා. ඒ නිසා මේ සංඝයා උජුපටිපන්නයි කියලා කියන්නේ මේ අන්තවලට හසු නොවන කමක් තියෙනවා. එතකොට මේ අන්තවලට හසු නොවෙනකොට ඒ උත්තමයා තුළ අතීතය අනුහිත පවතින්නෙත් නැහැ. ඒ උජුපටිපන්න කම නිසා අනාගතය අනුසිත පවතින්නෙත් නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාලා මේ උජුපටිපන්න ගුණයේ තියෙන ලස්සන දෙයක් මම ඔයාලට කියන්න. මේ උජුපටිපන්න ගුණයේ තියෙන ඉතා විශේෂ දෙයක් තමයි ඉක්ම ගිය ස්කන්ධ අනුව සිත පවත්වන්නෙත් නැහැ. උජුපටිපන්න කියන්නේ අන්න ඒකට. ඉක්ම ගියපු ස්කන්ධ අනුව සිත පවතින්නෙත් නැහැ. නූපන් ස්කන්ධ අනුව සිත පවතින්නෙත් නැහැ. වර්තමානයේ ධර්ම විදර්ශනා කරන්න පුළුවන් මට්ටමට ජවයක් තියෙනවා නම් අන්නේ ජවයට තමයි පින්වත්නි අපි උජුපටිපන්න කියන්නේ. ඒක උජුපටිපන්න ගුණයට අදාළ තත්වයක්. එතකොට මේ උජුපටිපන්න ගුණය දකිමින් දකිමින් ආර්ය සංඝයා සරණ යනකොට එයා තුළ අවබෝධය පිළිබඳව අප්‍රමාදයක්මයි ගොඩ නැගෙන්නේ. අවබෝධය පිළිබඳ ජවයක්මයි එයා තුළ ගොඩ නැගෙන්නේ. එතකොට එහෙම ජවයක් ආර්ය සංඝයා තුළ දකිනකොට එයාගේ ප්‍රතිපත්තිය මත ප්‍රඥාවෙන් යෙදෙන්න පුළුවන් හැකියාවක් ඒ පුද්ගලයා තුළ ගොඩ නැගෙනවා. එහෙනම් උජුපටිපන්නයි කියන එක ගැඹුරින් බැලුවාම ඍජු ප්‍රතිපත්තිය යෙදෙන සේක කියලා කිව්වට මොකද්ද ඍජු ප්‍රතිපත්තිය? අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල. එතකොට අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල මත යම් අයුරකින් අපි යෙදෙනකොට ඒ යෙදෙන පුද්ගලයා තුළ අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල යෙදෙනකොට එයාට වර්තමානයේ තුල සංසිඳීම මතුවෙනවා. එහෙම වර්තමානයේ මත සංසිඳෙන පිරිසක් තමයි ආර්ය සංඝයා කියලා කියන්නේ. මේවට ගොඩාක් අපි කැමති වෙන්න ඕන. මේ ಗುಣධර්ම දකිමින් දකිමින් අපේ ජීවිතයේ මේ ಗುಣධර්ම වලට එකතු වීම පිණිස ජාවයක් හදා ගන්න ඕන. එහෙනම් උජුපටිපන්න ගුණී ගැඹුරු අර්ථයක් තමයි ඉක්ම ගිය ස්කන්ධ අනුව හිසිත පවතින්නෙත් නැහැ. නූපන් ස්කන්ධ අනුව සිත පවත්වන්නෙත් නැහැ. වර්තමාන ස්කන්ධ දකිනවා, ඒවා තව සිතකින් විදර්ශනා කරනවා. වර්තමාන ස්කන්ධ දකිනවා, ඒවා තව සිතකින් විදර්ශනා කරනවා. එහෙම විදර්ශනා කරමින් විදර්ශනා කරමින් අනුපාදාය උපාදානේ නොවි පිරිනිවන් පෑම දක්වාම යන ජවයක් මේ සංඝයා තුල පවතින නිසා අපි කියනවා උජුපටිපන්නයි කියලා. තොර එහෙම ගතියක් මේ ආර්ය සංඝයා තුල පවතිනවා. ජීවිත මේවා අහලා හොඳට පහදින්න පින්වත්නි. තොර ජීවිත පරිත්‍යාගයෙන් පිළිවෙත් පුරන්න ජවයක් තියෙනවා. ජීවිතයේ දෙවෙනි කොට ಗುಣධර්ම දියුණු කරන්න හයියක් තියෙනවා. ලෝකයේත් එක ඇඟැලුම් කම්පාන් නැතුව ප්‍රතිපත්තියට හිස නමාගෙන සංසිඳීම වෙනුවෙන් අඩිය තියන්න පුළුවන් ජවයක් තියෙනවා. ඉබඳු ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලකට එකතු වෙච්ච ආර්ය සංඝයයි සරණ ගියේ කියලා පහදින්න පින්වත්නි. ඒ කාලේ මම ලස්සන දෙයක් කියන්නම්. කාශ්‍යප බුද්ධ ශාසනය අවසාන වෙනකොට ස්වාමීන් වහන්සේලා ආත්මමකට හිතිලා තියෙනවා, අපි කොහොම හරි මේ බුද්ධ ශාසනයේ සංදයාව එළඹිලා තියෙන්නේ, අපි කොහොම හරි පිළිවෙත් පුරා ගමු. එක සෝනසනමක් කියලා තියෙනවා, අපි ජීවිත පරිත්‍යාගයෙන් ಗುಣධර්ම දියුණු කරමු. ජීවිතේ දෙවෙනි කොට ಗುಣධර්ම වලට සමවදිමු. ඊට පස්සේ මේ සෝනසල එක සැලසුම් කළා. හත්නම ගල් ගුහා උඩට ගිහින් ඉනිමඟක් හදලා ඒකට ගොඩ වෙලා ඉනිමඟ පෙරලලා දැම්මා. ජීවිත පරිත්‍යාගයෙන් ಗುಣධර්ම දියුණු කරන්න ගොඩ උරි. ඉනිමඟයට ගොඩ වෙලා ඉනිමඟ පෙළලා දැම්මා. දැන් ඉතින් එක්කෝ මැරෙන්න ඕන, එක්කෝ පිරුණම් පාන්න ඕන. ඔය දෙකෙන් එකයි. එක්කෝ මරණය, එක්කෝ පිරිනිවීම. දැන් ස්ථිර ඔය දෙකෙන් එකක්. ඕන ඕවට තමයි ජීවිත පරිත්‍යාගයෙන් ගුණධර්ම දියුණු කරනවා කියන්නේ. ඉතින් මෙතන හිටියා බොහොම ධර්මදර බොහොම පරිණත ධර්ම ඥානෙ තිබ්බ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ටික වයසයි. උන්වහන්සේ හොඳට පිළිවෙත් පුරලා විදර්ශනා වඩලා උන්වහන්සේ අවබෝධයට පත් වුණා. උන්වහන්සේ පිරිනිවන් උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේ අභිඥා පාදක සමාපත්තියෙන් නැගිටලා පින්වත්නි උතුරුකුරු දිවයිනේ පිණ්ඩපාතේ වැඩම කරලා ඒ ස්වාමීන් වහන්සේට දාන ගෙනත් දීලා තියෙනවා. ආශ්මතුනි මේ දානි වළඳන්න වළඳලා වීරිය කරන්න. මේ ධර්ම මාර්ගයේ බෝකල් පිළිසරණ තියෙන දෙයක්. ඒ නිසා අප්‍රමාදී වෙන්න අප්‍රමාදී වෙන්න කියලා දානි ගෙනල්ලා දුන්නා. අර ඉතුරු හය නම කිව්වා, අනේ ස්වාමීනි අපිට ওই දානි බා. ඔබ වහන්සේ නිකලෙස් වුණා. අපි ඔක්කෝම එක හිතින් තමයි මේ උඩට ගොඩ වෙලා ඉනිමඟ පේරලලා දැම්මේ. ඒ නිසා අපිට යාමිස එපා. එක්කෝ අපි පිරිනුවම් පාන්නම්, නැත්තං අපි සිහියෙන් ජීවිතය අතහරින්නම්. ඒ දානේ බාරගත්තේ නෑ. හරි ඍජු ආර්ය මාර්ගයට එකතු වුණාම ආමිසයට දායාද නොවන ගතියක් මේ ආර්ය සංඝයාගේ තියෙනවා. ඒවා දකිමින් පහදින්ට. ඊට පස්සේ පින්වත්නි, මේ ස්වාමීන් වහන්සේලා අතරින් තවත් එක් ස්වාමීන් වහන්සේ නමක් අනාගාමි වුණා. ඒ ස්වාමීන් වහන්සේ අනාගාමි වෙලා උන්වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. මිය ගිහින් උන්වහන්සේ හෙදි පිරුණම් පෑවා. ඉතුරු පස් නමටම ඉහළ ආධ්‍යාත්මික අවකාශයකට සමවදින්න බැරි වුණා. හැබැයි උන්වහන්සේලා මාරාන්තික වෙලා විපවා බොහෝම සිහියෙන් ජීවිතය අතෑරියා. සිහියෙන් ජීවිතය අතෑරියා. ඉතින් උන්වහන්සේලා සිහියෙන් ජීවිතය අතෑරපු නිසා සුගතිය ගියා. සෑහෙන කාලයක් සුගතිය හිටියා. ඒ සුගතියේ ඉඳලා අපගේ බුද්ධ ශාසනයේ, අපගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පහළ වෙනකොට මනුස්ස ලෝකෙට ආවා. බණපද දෙකයි තුනයි සංසිඳීමට උපකාරුනේ. බණපද දෙකයි තුනයි එතනින් එක්කෙනෙක් තමයි කුමාර කස්සප මහ රහතන් වහන්සේ. තවත් එක්කෙනෙක් තමයි දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේ. තවත් එක්කෙනෙක් තමයි ওই පුක්කුසාති ඇමතිවරයා, බුදුරජාණන් වහන්සේනම පහළ වෙලා කියන ආරංචියට දුවගෙන ආවේ. තවත් ඉතා විශේෂ එක්කෙනෙක් තමයි බාහිය දාරුචිරි මහ රහතන් වහන්සේ. එතකොට මේ ප්‍රතිපත්තිය ඇතුලේ යම් කෙනෙක් සමවැදුනොත්, මේ ආර්ය සංඝයා තුළ හික්මුණොත් යම් පුද්ගලයෙක් නොබෝ කාලෙකින් ප්‍රතිඵලේ කරා යනවා. වැඩි කල් යන්නේ නැහැ. එහෙම පිරිසක් තමයි අපි මේ සරණ ගිහින් තියෙන්නේ. ඉතින් උන්වහන්සේලාගේ ජීවිත දිහා බැලුවම හරි පුදුමයි. දැන් අපිටම ඔය අය අතරින්ම හිටපු පුක්කුසාති වගේ කෙනෙක් ගන්න. එතකොට යාට ආරංචි යනවා මධ්‍ය මණ්ඩලයේ බුදුරජාණන් වහන්සේනම පහළ වෙලා ධර්මීය දේශනා කරනවා කියන ආරංචියට දුවගෙන ආවා. ආරංචියට දුවගෙන ආවා. පින්වත්නි, මේ පැවිද්ද කියන්නේ සුන්දර දෙයක්. ඒ පැවිද්ද එකපාරටම ලැබිච්ච එකක් නෙමෙයි. යම් කෙනෙක් මේ ආර්ය මහා සංඝයා නියෝජනය කරනවාද, එයා බොහෝ කාලයක් පැවිදි ගුණධර්ම දියුණු කරපු අය. එකපාරම ආකාස්මිකව පැවිද්දට ඇවිල්ලා නෙමෙයි, කාලයක් පැවිදි ගුණධර්ම දියුණු කරලා. එතකොට මේ ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ බොහෝ කාලයක් සීල සමාධි ප්‍රඥාව වඩාගෙන පිළිවෙත් පුරාගෙන සතර සතිපට්ඨානෙ දියුණු කරගෙන හිටපු පිරිසකගේ උරුමය. අහම්බෙන් එකපාරම අහසෙන් කඩා වැටුණා වගේ ප්‍රතිපත්තියට එකතු වෙන කමක් නැහැ. පහදින්න පින්වත්නි. ඉතින් දැන් පුක්කුසාති වගේ කෙනෙක් එයා දුවගෙන ආවා. එයා කුම්භකාර ශාලාවේ මැටිපිලේ වාඩි වුණා. එයා මේ එක්තරා ප්‍රාදේශීය පාලකෙක්, සසර පැවිදි ගුණධර්ම දියුණු කරපු, උජුපටිපන්න ගුණේ වඩාපු කමක් තිබ්බා. ඒ නිසා මොකද උනේ, ධර්මී හෙවණැල්ල විතරයි වැටුනේ සංසිඳුණා. යාන්තම් ධර්මී හෙවණැල්ල වැටුණත් සංසිඳිනවා. මේ ආර්ය සංඝයාට යම් කෙනෙක් ගැරහුවොත් එයාට මොකක්ද අවාසනාවක් එයාගේ ජීවිතේ තියෙනවා. ධර්මී හෙවණැල්ල වැටෙන්නේ නැහැ. එයාගේ ජීවිතේට ධර්මී උණුසුම රැඳෙන්නේ නැහැ. ඒ නිසා එයාට එක්කෝ ධර්මී කියලා අධර්මයට අහුවෙලා යනවා. එක්කෝ කුසලයේ කියලා මොකද්දෝ දෘෂ්ටියකට අහුවෙලා ඒ දෘෂ්ටිය නඩත්තු කර කර යනවා. එයා හිතාගෙන ඉන්නේ ඒවා කුසල් කියලා. ඔහොම දෘෂ්ටිවලට අහුවෙච්ච අය කොයි තරම්නම් මේ මහ පොළොවේ ඉන්නවද? හැබැයි මේ නිර්මල ආර්ය මහා සංඝයා සරණ ගියොත්, පැහැදුනොත්, ඒ ගුණ දැක දැක, ඒ ගුණයට ප්‍රශංසා කර කර, එයා මේ ආර්ය සංඝයා සරණ කරගත්තොත් එයාට ධර්මී මුණ ගැහෙනකොටම ධර්මී හිවණැල්ල එයාගේ ඇඟට වැටෙනවා. හිවණැල්ල වැටුණත් එයා සංසිඳෙනවා. හිවණැල්ල වැටුණත් එයා සංසිඳෙනවා. පින්වත්නි, මේ පුක්කුසාති ඇවිල්ලා මැටිපිලේ වාඩි වුණා. එයා මැටිපිලේ වාඩි වෙලා ඉන්නකොට අපගේ භාග්‍යවතුන් වහන්සේත් වැඩම කළා. වැඩම කරලා අයිතිකාරයාගෙන් ඇහුවා, අද රාත්‍රියේ මට මේ කුම්භකාර ශාලාවේ රැය පහන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට ඒ අයිතිකාරයා කිව්වා, පුළුවනි, හැබැයි මීට කලින් එක්තරා ශ්‍රමණයන් වහන්සේ නමකට මම ඉන්න අවස්ථාව දුන්නා. එයා දැන් තන ඇතිරිල්ලේ වාඩි වෙලා ඉන්නවා. ඒ ශ්‍රමණයන් වහන්සේ කැමතිනම් විතරක් ඔබ වහන්සිට ඇවිල්ලා වැඩ ඉන්න කිව්වා. හොඳයි, ඔබ වහන්සේ පොඩ්ඩක් ඉන්න, මං අහලා එන්නම් කියලා එයා ගිහින් අරයගෙන් ඇහුවා, පුක්කුසාතිගෙන් ඇහුවා, මේ තවත් මුනිවරයෙක් ඇවිල්ලා රාත්‍රියේ පහන් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔබ වහන්සේට බාධාවක් නැත්තම්, ඔබ වහන්සේට කරදරයක් නැත්තම් මේ තන ඇතිරිල්ලේම කොටසක්, මේ පිළේ කොටසක් උන්වහන්සේත් එක්ක බෙදා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට එයා කිව්වා, කමක් නැහැ, ඉබඳු මුනිවරයෙක් වැඩම කරලා නම් මේ පිළේ අසුන් ගන්න කියන්න කිව්වා. අපගේ භාග්‍යවතුන් වහන්සේ මැටිපිලේ තන ඇතිරිල්ලේ දෙපොට සිවුර අතුරාගෙන වැඩ හිටියා. බොහෝම නිස්සබ්ද රාත්‍රියක්. අඹගස් අතරින් අඹ එළිය වැටෙන හඳ එළිය වැටෙන රාත්‍රිය. කිසිවෙකුවත් පහන් දල්වා නැති රාත්‍රිය. අදනි පහන් පතු කරන්න ඉන්නේ. පහන් දල්වන්න කිසිවෙක් නැති රාත්‍රිය. අන්ධකාරයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. සඳ එළිය අතරින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මුව මණ්ඩල පුරසඳ මණ්ඩලක් වගේ බබලන්ට ඇති. අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා එයාගෙන් ප්‍රශ්න කළා. අර පුක්කුසාතිගේ ඉරියව් දිහා බැලුම හරි ප්‍රසන්නයි. දැන් බලන්න, ධර්මයේ හම්බෙලත් නැහැ. ධර්මී මුණ ගැහිලත් නැහැ. පිළිවෙත් පුරා පිළිවෙත මොකද්ද කියලා හරියට හිතා ගන්නත් බෑ. සසර උජුපටිපන්න ගුණ දරාගෙන පිළිවෙත් පුරාගෙන බඹසර දියුණු කරගෙන සතර සතිපට්ඨානෙ වඩාගෙන ජීවිත පරිත්‍යාගයෙන් ආර්ය සංඝයා නියෝජනය කරගෙන ආපු කෙනාට ධර්මී මුණ නොගැහුණත් එයා සංසුන් කෙනෙක්. මේ වෙලාවේ ධර්මයේ හමු නොවුණත් එයා තුල ස්වභාවයෙන්ම සංසිඳුණු කමක් පවතිනවා. ඒ සංසිඳීම අපගේ බුදුරජාණන් වහන්සේ මේ මැටිපිලේ අයිනක වාඩි වෙලා ඉන්න මේ පුක්කුසාතිගේ ජීවිතය තුල භාග්‍යවතුන් වහන්සේ දැක්කා. භාග්‍යවතුන් වහන්සේ දැකලා එයාගෙන් ඇහුවා, ඔබ ඉරියව් හරි ප්‍රසන්නයි. මෙබඳු ප්‍රසන්න ඉරියව් ඇති ඔබ කුමන ප්‍රතිපදාවකට ගරු කරන කෙනෙක්ද? ඔබගේ ශාස්ත්‍රූවරයා කවුද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. එතකොට එයා කිව්වා, මේ මධ්‍ය මණ්ඩලයේ ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මගේ පැවිද්ද උන්වහන්සේ වෙනුවෙන්, මම පැවිදි වුණේ උන්වහන්සේ වෙනුවෙන්. ඊට පස්සේ උන්වහන්ස දන්නවද කියලා ඇහුවා. දන්නේ නැහැ කිව්වා. දැක්කොත් අඳුරන්න පුළුවන්ද කියලා ඇහුවා. අඳුරන්න බෑ කිව්වා. කතා කළොත් පුළුවන්ද කියලා ඇහුවා. ඒත් බෑ කිව්වා. බොහෝ කොට කතා කරන්න ඕන කිව්වා. ගොඩාක් කතා කරන්න ඕන කිව්වා. ඊට පස්සේ පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ එයා උදෙසා ප්‍රශ්න කරලා නිශ්ශබ්ද වුණා. එයාට භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න බැරි වුණා. මධ්‍යම රාත්‍රියේ එයා සමග ධර්ම සම්භාෂණයේ යෙදුණා. භාග්‍යවතුන් වහන්සේට ධාතු විභංග සූත්‍රයෙන් ධර්මී වදාලා භාග්‍යවතුන් වහන්සේ මේ ස්කන්ධ ගැන පැහැදිලි කළා. ධාතු ස්වභාවය ගැන පැහැදිලි කළා. ආයතනයන්ගෙන් අත්දකින ලෝකේ පදනම් කරගෙන කෙලෙස් කෝලහලයකට අහුවෙලා අනාථ වුණු සසරක ඇවිදින සත්වයාගේ ගමන් මඟ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙම වදාරනකොට එයාට හරි පුදුමයි. එයා එතනින් නැගිට්ටා. නැගිටලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අසුන් ගත්තා. දෑත නළලි තබාගෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එහෙම වන්දනා කළාම භාග්‍යවතුන් වහන්සේ මේ ධාතු විභංග සූත්‍රය විස්තර කළා. අභ්‍යන්තර ධාතු බාහිර ධාතු වල සමතාවයේ දකින්න කියලා වදාලා. අභ්‍යන්තර ධාතු බාහිර ධාතුන්ගේ ස්වභාවය තුළ පවතින සමතාවයේ දකිමින් දකිමින් සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියකට හසු නොවි සදාතනික උපේක්ෂාවකින් සංසිඳෙන විදිය අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා. එහෙම වදාරනකොට යාට හරි පුදුමයි. ඇයි සසර ධර්මී දිනු කරලනේ? සසර ධර්මී පුරුදු කරපු කමක් ඒ අයගේ ජීවිතවල තිබ්බා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදියට Tamanගේ ජීවිතේ විමසනකොට සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය කැඩෙන ආකාරයට හොඳට මේ ධර්ම ස්වභාවය තම තමන්ගේම ජීවිතවල දකිනකොට ඒ දකින පුද්ගලයා තුළ පිරිසිදු විඥානයක් ඉතිරි වෙන බව. අතා පරං විඥානං කේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං. පිරිසිදු විඥානයකින් කේනච විඥානං කිං විජානාති. එබඳු පිරිසිදු විඥානයකින් මහණෙනි කුමක්ද දකින්නේ? කේනච විඥානං කිං විජානාති සුඛාන්තිපි විජානාති දුක්ඛාන්තිපි විජානාති අදුක්ඛම සුඛාන්තිපි විජානාති. මේ විදියට මේ ධාතු ස්වභාවය දකින්න දකින්න සත්ව පුද්ගල ආත්මීය දෘෂ්ටියකින් පිළිගත් ලෝකය විස්තර කර කර විස්තර කර කර බෙද බෙදා විමස විමසා විග්‍රහ කර කර බලනකොට ඒ බලන කෙනා තුළ එහෙම බලන්ඩ බලන්ඩ එයාගේ කෙලෙස් සංසිඳී යන බව, එයා තුළ පරිසුද්ධ අතාපරං විඥානං කියෝ පිරිසිදු විඥාන පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කිං විජානාති. එබඳු පිරිසුදු විඥානයක් ඉතිරි වෙන බව. එබඳු පිරිසුදු විඥානයකින් සුඛාන්තිපි විජානාති සැප වේදනාව අවබෝධ කරනවා නම්, දුක්ඛාන්තිපි විජානාති දුක් වේදනාව අවබෝධ කරනවා නම්, අදුක්ඛම සුඛාන්තිපි විජානාති අදුක්කම සුඛ වේදනා අවබෝධ කරනවා. කොහොමද අදුක් අවබෝධ කරන්නේ? ධර්ම ස්වභාවයෙන්. කොහොමද ධර්ම ස්වභාවය? ඊට පස්සේ සූත්‍රීම කියනවා මෙහෙම, සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමීති පජානාති. ඊට පස්සේ ධර්ම ස්වභාවය බලන්න කියනවා. සුඛ වේදනාව පස්සම් පටිච්ච උපජ්ජති. ස්පර්ශයෙන් හටගත් බවත් ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ආකාරයත් යම් කෙනෙක් දැක්කොත් ඒ දකින කෙනා තුළ සංසිඳීමක් මතුවෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එයාට හරීම සතුටුයි. එයා භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා කියා සිටියා, හරි පුදුමයි, ඔබ වහන්සේ හොයාගෙන සැතපුම් ගානක් දුර ගෙවාගෙන මම ඔබ වහන්සේ හොයාගෙන ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා එනකොට ඔබ වහන්සේ මා සොයාගෙන කුම්භකාර ශාලාවේ මැටි පිලට වැඩම කරලා ඔබ වහන්සේ තමයි මගේ ශාස්ත්‍රවරයා කියලා යා බුදුරජාණන් සරණ ගියා. එයා භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ආයාචනා කළා. බුදුරජාණන් වහන්සේ විමසුවා ඔයාගේ පාත්‍ර සිහුරු සම්පූර්ණයිද කියලා. එයාගේ අඩුපාඩුවක් බුදුරජාණන් වහන්සේ දැක්කා. එයා පාත්‍ර සිහුරු සකස් කරගන්න කියලා මාර්ගයට එකතු වුණා. පහුවෙනිදා උදේම පාරට ආවා. හරි ආධ්‍යාත්මික ප්‍රබෝධයකින් එයා මාර්ගයට එකතු වුණේ. භාග්‍යවතුන් වහන්සේකින් අහලා දරාගත් ධර්මය එයාගේ මනස රැව්පිලි රැව්දෙන්න පටන් ගත්තා. ඒ අසහාය ධර්මය එයාගේ ඇතුලේ පැලවෙන්න පටන් ගත්තා. ඒ පැලවිච්ච ධර්මිය ඔස්සේ විමසනකොට එයාගේ සිත තුළ කෙලෙස් විතර්ක දුර්වල වුණා. ඒ විමර්ශනය ඇතුළේම යාගේ ජීවිතය ඇතුළේ ඕරම්භාගිය සංයෝජන කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ඒවා කඩාගෙන වැටෙනකම ඇතුළේ යා ඒ අනුවම විමස විමසා ධර්මයටම දායාද වුණු ජීවිතයකින් එයා පාරේ ඇවිදිනකොට එයා මිය ගියා. එයා මිය ගියාට පස්සේ මේ කතාව සංඝ පිරිසට ආරංචි වුණා. එයාට ආරංචි වුණා ඊ රාත්‍රියේ භාග්‍යතුන් වහන්සේ එක්ක මෙන්න මෙහෙම මිනිස්සෙක් සාකච්ඡා කරලා තිනවා මැටිපිලක වාඩි වෙලා. මොකද අර කුඹකාර ශාලාවේ ඉන්න අය දැනගන්න ඇති. ඉතින් මේක ආරංචි වුණා. ඊ රෑ මෙන්න මෙහෙම එක මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කරලා තිනවා. උන්වහන්සේ යා උදෙසා ධර්මයේ කියනකොට යා භාග්‍යතුන් වහන්සේ සරණ කරගෙන තිනවා. එයා මාර්ගයට එකතු වෙලා තියෙනවා. එයා මාර්ගයේදී ගවය කනලා මිය ගින් තියෙනවා කියන ආරංචියට මේ ආරංචි භාග්‍යතුන් වහන්සේට සැල කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා එයා ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කළා කියලා. බලන්න ධර්මී හෙවණැල්ල විතරයි වැටුනේ. එයා අනාගාමී වී බ්‍රහ්මතලයේ උපන් බවත් එයා එහිදී පිරිනිවන් පාන බවත් බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට එහෙමනම් අපිට එක දෙයක් පේනවා. එතකොට මෙබඳු ආකාරයකට පිරිණිවීම පිණිස උන්වහන්සේලාගේ ජීවිතේ වැඩ කරපු අයෝමේ ශක්තිය මොකද්ද? මේ සංසාරේ උජුපටිපන්න ගුණ වඩාපු කම. ජීවිතේ දෙවෙනි කොට ප්‍රතිපත්තියට පළවෙනි තැන දීලා මරණය බාරගෙන මරණය මුණගැහුණක් කමක් නැහැ. අමා නිවනට අදාළ හයියනම් විසි කරන්නේ නැහැ කියලා මහා ජවයේකින් පිළිපන්න කම මේ උත්තමයන්ගේ ජීවිතය තුළ තිබ්බා. ඒව වඩාපුකම ඇතුළේ ඒ අයට ධර්මය හම්බ වුණෙත් නෑ ඒ කාලේ. හැබැයි ඒ වඩපුකම නිසා නොබෝ කාලෙකින් සත්‍ය අවබෝධයට යාල එකතු වුණා. ඒ නිසා පින්වත්නි මේ කාලේ රහතන් වහන්සේලාම හොයන්න යන්න එපා. මේ ආර්ය මහා සංඝයාගේ ගුණ දකිමින් දකිමින් පහදින්ද. ඒ ගුණ දරාගනිමින් දරාගනිමින් පහදින්ද. රහතන් වහන්සේලා හොය හොයා පහදින්න ගියොත් අපට හොයාගන්න වෙන්නේ නැහැ. කාමභෝගී ජීවිතයක් ගෙවන රන්රිදී මුතුමැණික් පළඳින අපි කොහොමද පින්වත් නී රහතන් වහන්සේලා හොයන්නේ? ඒක අපට ගෝචර එකක් නෙමෙයි. එහෙනම් මේ උජුපටිපන්න ගුණයේ පොදුවේ දකිමින් පහදින්න. ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. එතකොට මේ උජුපටිපන්න ගුණයේ තියෙන විශේෂ දේ මොකද්ද? ඉක්ම ගිය ස්කන්ධ අනුසිත පවත්වන්නෙත් නැහැ. නූපන් ස්කන්ධ අනුසිත පවතින්නෙත් නැහැ. පවත්වන්නෙත් නැහැ. ඒවා ඇවිල්ලා නැහැ. පරණිය වෙලා අතීත ස්කන්ධ පරණ වෙලා ඉවරයි. මේ මොහොතේ ස්කන්ධ දකිනවා තව සිතකින් විදර්ශනා කරනවා. තව සිතකින් විදර්ශනා කරනවා. එතකොට ඒක ඇතුලේ පින්වත්නි අන්ත දෙක දුරු වෙනවා. අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙලකින් එයා වර්තමාන ජීවිතයේ සංසිඳීම පිණිස ජවය ගන්නවා. ඒ ජවය ගන්නකම තමයි ඇත්තටම ගැඹුරින් බැලුවාම උජුපටිපන්නයි කියලා කියන්නේ. යම් ශ්‍රාවකේ කේ විදියට විමසනවා නම් යම් කෙනෙකුගේ ජීවිතේ ඒ විදියට විමස විමසා බලන කමක් තියනවා නම් ඒ බඳු උත්තමයා තුළ මතුවෙන தත්වය තමයි ඥායපටිපන්න කියන්නේ. එතකොට ඥායපටිපන්න කියලා කියන්නේ පින්වත්නි නිවන් මාර්ගයේ පිණිස ප්‍රතිපදාවට සම වැදිලා තියෙනවා විතරක් නෙමෙයි ඒ ප්‍රතිපදාවට සම වැදුණු කමක් තියෙනවා. එයාගේ ජීවිතයේ යම්තාක් ගුණධර්ම ඇද්ද ඒ ගුණධර්ම සියල්ල අමා නිවන පිණිසයි. මේ සංඝ පිරිස කියන්නේ එහෙම පිරිසක්. ජීවිතයේ යම් තාක් ගුණධර්ම ඇද්ද ඒ ඔක්කොම ඉලක්කය මේ කාම ලෝකයේ අර්ථයක් නැහැ. මේ කාම භූමියේ අර්ථයක් නැහැ. නැවත නැවත මනුස්ස ලෝකෙට එන්න ප්‍රාර්ථනා නැහැ. දැන් අපි නම් අපි හරියට පින් කර කර දන් දිදී බණ අහහා අපි මොකද කරන්නේ? ඒක ඇතුලේ අපිට තියනවා මේ කාම ලෝකයේ අර්ථයක්. දෙවිවරු අතර එකතු වීම පිළිබඳ හිතේ පැලපදියම් වෙච්ච අදහස් අපේ හිත තුල තියෙනවා. ඒවත් එක්ක තමයි පින්වත්නි අපි අපේ ජීවිතයේ පින මත දානීය මත විවිධ ගුණධර්ම මත එකතු වෙන්නේ. මේ ආර්ය මහා සංඝයාගේ සුවිශේෂ දෙයක් තියෙනවා. සංඝයාගේ ගුණයක් තියෙනවා. යම්තාක් ගුණධර්ම ඇද්ද යම්තාක් පිළිවෙත් ඇද්ද? යම්තාක් ජීවිතේ මහා ගුණධර්මවලට සමවදිනකමක් ඇද්ද? ඒ සමවදින හැම ගුණධර්මයක් ඇතුළේම ඒ උත්තමයාගේ සිත තුළ වැඩ කරන්දී අමා නිවන. එයාට මේ ලෝකේ ඇඟැලුම්කම් නැහැ. ඇයි හොඳයිකම් නඩත්තු කරන්න එයාට උවමනාවක් නැහැ. තමන් විමසන, තමන් සමවදින, තමන් එකතු වෙන සෑම ගුණධර්මයකම ඒකායන ඉලක්කය අමා නිවන. එතකොට ඥායපටිපන්න කියන්නේ ඒක. ඥාය කියලා කියන්නේම පින්වත්නි නිවනට කියන එක්තරා වචනයක්. එතකොට මේ ඥායපටිපන්න කියන්නේ අදිශීල, අදිචිත්ත, අදිපඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අමා නිවන අරමුණු කොට ඇත්තාහ. එච්චර. ඊට වඩා වෙන මොකක්වත් නැහැ. ඕන් ඔතනින් තමයි සාමාන්‍ය ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනස් වෙන තැන. මේ සංඝ පිරිස එහෙම පිරිසක් පින්වත්නි. එතකොට ඒක ඇතුලේ පින්වත්නි පුදුම ජවයක් තියෙනවා. ඒ අතර මේ ඥායපටිපන්න ගුණය සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ ප්‍රතිපත්‍රිය කේන්ද්‍ර කොටගෙන තියෙන්නේ. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඍද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මේ සමස්ත ගුණ ධර්මා වලියටම කල් දාණ්ඩ යට උමනාවක් නැහැ. ඒ ගුණ ධර්මා වලියට එකතු වෙන කමක් තියෙනවා. එහෙම එකතු වෙන සංඝයා පිළිබඳ කවුරු හරි කෙනෙක් එයාගේ හිතලුවක් විදියට එයා මේ සංඝයාව විහිළුවට ගත්තොත්, මේ සංඝයා දිහා සාමාන්‍ය කෙනෙක් විදියට බැලුවොත්, එයා නිවනමයි එයාගේ ජීවිතය තුළ ප්‍රමාද වෙන්නේ. සත්‍යාවබෝධයමයි එයාට දුරස් වෙන්නේ. එහෙම සත්‍යාවබෝධයේ දුරස් වීම පිණිස සංඝයා පිළිබඳව දුර්වල චර්යාත්මක හැසිරීම අපේ ජීවිතවල බලපානවා. පිළිවෙත් පුරලා ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩාගෙන සත්‍ය අවබෝධය කරා යන්න ජවයේ තිබුණත් ඒක ඇතුලේ අඩුපාඩු සහිතයි. අඩුපාඩු සහිතයි. දුර්ද ඒ කාලේ හිටියා එක ස්වාමිනාස නම. ඒ ස්වාමිනාහන්සේගේ ජීවිතයේ ඒ හාඳුරුගේ නම කුණ්ඩදාන කියලා. ඒ ස්වාමිනාහන්සේගේ ජීවිතයේ යමුනාසේ පීඩාවට පත්වෙච්ච දෙයක් තිබ්බා. උන්වහන්සේ හරියට පීඩාවට පත්වෙච්ච දේ තමයි උන්වහන්සේට තිබුණා මේ හැමදාමත් මේ ආරාමේ වැඩ ඉන්නකොට මේ ඉන්න අයට පේනවා උන්වහන්සේගේ පිටිපස්සෙන් කාන්තාවක් එනවා වගේ. මේක හරි ප්‍රසිද්ධ සිද්ධියක් මේක. ඉතින් උන්වහන්සේ දානශාලාවට වැඩියත් නිකන් කාන්තාවක් එහෙම්මෙන් යනවා වගේ පේනවා. මිනිස්සු විහිළු කරන්න පටන් ගත්තා. මිනිස්සු මේ ස්වාමීන් වහන්සේට දානි දීලා මේ සමහර මිනිස්සු ඉන්නෝනේ හරි උද්දච්ච මිනිස්සු. හරි අවඥාවෙන් බලන මිනිස්සු. බත්මුලකුත් බැඳලා දෙනවලු මේ බත්මුල ඔබ වහන්සේගේ සහකාරියටයි කියලා. ඇත්තටම උන්වහන්සේගේ සීලේ කැලැල්ලෙන් උන්වහන්සේට තිබුණා පිරිසිදු සීලය. නමුත් උන්වහන්සේගේ ජීවිතේ මොකද්ද වරදකට එහෙම දෙයක් තිබුණා. නිකන් කාන්තා ඡායාවක් පස්සෙන් එනවා වගේ. කොහේ හිටියත් කාන්තාවක් ළඟ ඉන්නවා වගේ පේනවා. ඉතින් උන්වහන්සේ බොහොම දුකසේ තමයි ධර්ම මාර්ගය දියුණු කළේ. හරි පීඩාකාරී ජීවිතයක්, විඩාබර ජීවිතයක් උන්වහන්සේට තිබුණේ. මිනිසුන්ගේ ඇනුම් බැනුම් එක්ක ගෙවුණු ජීවිතයක් තමයි උන්වහන්සේට තිබුණේ. ඉතින් මෙහෙම ජීවිතයක් තිබුණු උන්වහන්සේ දුකසේ තමයි අවබෝධය කරා ගියේ. ඉතින් මේක මේ රජුරුවන්ටත් මේ ආරංචි ගියා. අන්තිමට භාගතුන් වහන්සේ ළඟටත් ගියා මේ ආරංචි. සමහර අය ගිහින් කියලා තියෙනවා අනාථපිණ්ඩික සිටුවරයට වහාම මේ භික්ෂු ආරාමෙන් එළවල දාන්න. මේ සම්පූර්ණ සංඝ පිරිස පිළිබඳ අවඥාවෙන් බලනකමක් මිනිස්සු තුළ මෝරගෙන එනවා. මේක ස්වාමිනාංශ නමක් ඉන්නවා බොහොම රහසේ ස්ත්‍රියක් ඇසුරු කරනවා කිය කියා අනේ පිණිසිටුවරයට පවා කියලා තියෙනවා ගිහින්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අතීත සිද්ධියක් මතක් කළා. අතීත බුද්ධ ශාසනයක මේ ස්වාමිනාහන්සලා දෙනමක් වැඩ හිටියා හොඳට පිළිවෙත් පුරාගෙන. ඉතින් උන්වහන්සේලා බොහොම සමගියෙන් වැඩ හිටියා. උන්වහන්සේලාගේ ජීවිතයේ සමගි සම්පන්නකමක් තිබුණා. ඒ සමගි සම්පන්න ජීවිතයේ උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න එකට ධර්ම සාකච්ඡා කරන්න එකට දුර බැහැරට වඩිනකොට එකට වඩින්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සමගියෙන් වඩිනවා එක එක දිව්‍ය අප්සරාවක් දැකලා එයාට හිතිලා තියෙනවා මෙච්චර සමගියෙන් ඉන්න සංඝයාව මං වගේ කෙනෙකුට බිඳින්න බැරිද? දැන් අපිටත් තිටි ගමන් ඔහොම අදහස් එනවා. සමහර ස්වාමීන් වහන්සේලා පරීක්ෂා කරලා බලන්න හිතෙනවා කවදාවත් ඒක කරන්න එපා. ඒකෙන් ওই පින්නතුන්ලාගේ නිවන් මඟට ලොකු හානියක් වෙන්න පුළුවන්. සංඝයාව පරීක්ෂා කරන්න යන්න එපා. ඔයාලගේ ජීවිතයේ ඇතුලේ ආර්ය සංඝයා පිරිසක් විදියට සරණ යන්න පුද්ගල සරණකට යන්න එපා. හැබැයි කවදාවත් සංඝයාව පරීක්ෂා කරන්න එපා. ඒක ওই පින්නතුන්ලාගේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට ගෝචර වෙන එකක් නෙමෙයි. සංඝයාව පරීක්ෂා කරන්න යන්න එපා. ඉතින් මේ මේ දිව්‍ය අප්සරාවට ඉදලා තිනවා මේ මේ ස්වාමිනාන්සලා බිඳින්න මං වගේ කෙනෙකුට බැරිද කියලා නිකන් හිතිලා තියෙනවා. ඊට පස්සේ මේ දිව්‍ය අප්සරාව මේ ස්වාමිනාන්ස නමකට ශරීර කෘත්‍ය කරන්න කැලේ ඇතුළට යනකොට උන්වහන්සේ කැලේ ටිකක් ප්‍රමාද වෙලා තියෙනවා. උන්වහන්සේ වඩිනකොට පිටිපස්සෙන් කාන්තාවක්ගේ සේයාවක් මවාගෙන අර දිව්‍ය අප්සරාව ඇඳුම් සකස් කරන ගමන් ස්ත්‍රියගේ රුවක් මවාගෙන ඇඳුම් සාකස් කරන ගමන් අර ස්වාමීන් වහන්සේක ගහක් පැත්තේ ඉඳලා එනවලු. ඉතින් අර බාර හිටපු ස්වාමීන් වහන්සේ බැලුවා මොකද දන්නේ අපේ මේ ආයුෂ්මතුන් ප්‍රමාද කියලා එමිට එබිලා බැලුවා. බලනකොටම උන්වහන්සේ දැක්කා ඊට පිටිපස්සෙන් ඇඳුම් හද හදා එන කාන්තාවක් දැක්කා. අර ස්වාමීන් වහන්සේගේ හිත ගොඩාක් සසල වුණා. අර පාරේ වැඩ හිටිය ස්වාමීන් වහන්සනම් ආයුෂ්මතුන් දැන් වඩිමු කිව්වා. ඊට පස්සේ කොහොම වඩිමු කොහෙ වඩින්නද කියලා ඇහුවා. මෙච්චර එකට අපි දෙන්න ඉඳලා මං කවදාවත් හිතුවේ නෑ ඔබ වහන්සේට මෙබඳු කැලැල් සීලයක් ඇති වෙයි කියලා. මොකද මං දැක්ක ඔබ වහන්සේ සීල් රැකපු විදිය, ඔබ වහන්සේගේ ජීවිතයේ ධර්මයට පුදාගෙන භාග්‍යවතුන් වහන්සේ අනුව අඩිය තියෙන විදිහ මම දැක්කා. නමුත් මං කවදාවත් හිතුවේ නෑ ඔබ වහන්සේ මේ වරද්දගයි කියලා. දැන් අර හාමුදුරුවෝ කහන් කවිසියක් දන්නේ නෑ. ඉතින් උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේ මේ වරද්දගයි කියලා මං කවදාවත් හිතුවේ නෑ කිව්වා. ඉතින් අර ස්වාමීන් වහන්සේ වඩිනකොට ඒ ස්වාමීන් වහන්සේට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ මේ වගතුගත් මොකුත් දන්නේ නැහැ. පස්සේ පින්වත්නි උන්වහන්සේ ඉල්ලීම් කළා, අනේ ස්වාමීනි මට එහෙම කැලැල් සීලයක් නෙමෙයි තියෙන්නේ, නිකැලැල් සීලයක්. මං දිවිහිමියෙන් සිල් රකින්න කෙනෙක්. මං ජීවිතේ පරදුවට තබාගෙන පිළිවෙත් පුරන කෙනෙක්. ඔබ වහන්සේ මට ඔය විදිහට චෝදනා කරන්න එපා. ඒක මට දරන්න බෑ. මේසා කාලයක් කල්යාණ මිත්‍රත්වයෙන් ගුණධර්ම දියුණු කරගෙන ආපු ඔබ වහන්සේ මට ඇඟිල්ල දික් කරනකොට මට ඒක දරන්න අමාරුයි. අපි එකට සිල් රැක්කේ, එකට භාවනා කළේ, එකට ධර්ම සාකච්ඡා කළේ, එකට තමයි අපි ඇවැද්දේ සාගත්තේ, පෝය කර්ම කළේ එකට. මෙහෙම එකට ඉඳලා අවුරුදු ගාණක් අවුරුදු 8ක් විතර එකට ඉඳලා ඔබ වහන්සේ මට මෙහෙම ඇඟිල්ල දික් කරනකොට මට ඒක දරන්න බෑ. ඒක මට හරි අමාරුයි කිව්වා. ඉතින් නමුත් අර සම්නාංශික පිළිගත්තෙම නෑ. ඉතින් පොහොය කරන්න ගියාම මේ ස්වාමීන් වහන්සේ කැමති වුණේ මේ ස්වාමීන් වහන්සේ එක්ක විනය කර්ම කරන්න. ඔබ වහන්සේ එක්ක මට කැමති, මගේ කිසිම එකඟතාවයක් නෑ කිව්වා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේගේ ඇස් අඟට කඳුලක් ඇවිල්ලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මොකුත් දන්නේ නෑ. එතකොට අර දිව්‍ය අප්සරාවට බය හිතිලා, බය හිතිලා ඉක්මෙන්ට අර ස්වාමීන් වහන්සේලා ඉස්සරහ පෙනී ඉඳලා කියලා තිනවා, අනේ ස්වාමීනි සමාවෙන්න, ඔබ වහන්සේලාගේ සාමග්‍රිය බිඳින්න පුළුවන්ද බලන්න මම පොඩ්ඩක් නිකන් බැලුවා පරීක්ෂා කරලා. ස්වාමීනි එදා මම තමයි කාන්තා ඡායාවක් මවාගෙන මේ ස්වාමීන් වහන්සේ කැලේ ඇතුළේ ඉඳලා එළියට වඩිනකොට පිටිපස්සෙන් ඇඳුම් හද හදා ආවේ මම. මුන්නහන්සේගේ සීලේ කැලැල් නැ, පිරිසුදුයි, අනේ උන්වහන්සේක පෝය කරන්න කියලා ඉල්ලලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් අර දිව්‍ය අප්සරාව කියපු නිසා උන්වහන්සේ අමාරුයි හිත හදාගෙන තියෙනවා. ඒ සිද්ධිය එතන ඉවරයි. මේ අවකාශයේ කොච්චර බලවත් වුණාද කියනවනේ. දැන් බලන්න මේ සංඝයා ඉස්සරහා මෙයා සමාව ගත්තා. අනේ ස්වාමිනී සමාවෙන්න, මගේ අතින් මේ වරද වුණේ මං නිකන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවේ ඔබ වහන්සේලාගේ සාමග්‍රිය බිඳෙනවද බලන්න. මං වරදක් කළා ස්වාමිනී, මට සමාවෙන්න කියලා කිව්වත් පින්වත්නි මේ දිවි අප්සරාව දුගතියට ගිහින් තියෙනවා. දුගතියේ බොහෝ කාලයක් දුක් විඳලා අපගේ බුද්ධ ශාසනයේ පැවිද්දට ආවත් අර සංඝයා උදෙසා කරපු ස්වල්ප දේ එයා අරහත්ත්වයේ කරා එන ජීවිතේ පවා හෙවණැල්ලක් වගේ පස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කවදාවත් ඔය පින්නතුන්ලාට මේ ජීවිතේ විදර්ශනා වඩා ගන්න ඕන නම් සතර සතිපට්ඨානෙ වඩා ගන්න ඕන නම් කවදාවත් පින්වත්නි සංඝයාව විහිළුවට ගන්න එපා. කවදාවත් සංඝයාගේ අඩුපාඩු සාකච්ඡා කරන්න එපා. සංඝයාගේ අඩුපාඩු එතන ඔගොල්ලෝ ඔකට කියන ගොඩාක් මේ බෞද්ධයෝ කියන කතාවක් තමයි. නෑ ඉතින් බුද්ධ ශාසනය රකින්න එපායි අපි. පින්වත්නි ඔය පින්නතුන්ට බුද්ධ ශාසනය රකින්න ඕන නම් සංඝයාගේ ගුණ දකින්න. බුද්ධ ශාසනය රකින්න ඕන නම් ඔය පින්නතුන්ලා සතර සතිපට්ඨානෙ මත යෙදෙන්න. ඔය පින්නතුන්ලා පඤ්ඤාය නප්පමඤ්ඤස්ස බුද්ධ ශාසනයට කරන ලොකුම අනුග්‍රහය සංඝයාගේ අඩුලුහුඩුකම් හොයන එක නෙමෙයි. ඔයාලගේ ජීවිතයේ සංඝයාගේ අඩුපාඩු දකින්න එක නෙමෙයි කරන්න ඕන. ඔයාලා කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේ බුද්ධ ශාසනය මත ප්‍රඥාව මත යෙදෙන හැකියාව. ඒ ප්‍රඥාව මත යෙදෙන හැකියාව තියාගන්න සච්ච මනු රක්කේය හැම වෙලාවකම සත්‍ය මත රැකෙන්න ප්‍රඥාව මත යෙදෙන්න සත්‍ය මත රැකෙන්න චතුරාරි සත්‍ය ඔස්සේම ජීවිතේ දකින්න මේ කාම භූමියේ විපාක පිණිස කර්ම රැස් වෙලා කාම ලෝකේ ඉපදෙන්න වෙලා මේ ලෝකේ වස්තුකාමයේයි ක්ලේශකාමයේයි නඩත්තු කරන්න ගිහින් ලෝකෙට වටිනාකම් දීලා ගොඩ නැගෙන භව සංස්කාර විසින් සත්වයාගේ පුනර්භවය හැදෙන කතාව තම තමන්ගේ ජීවිතවල දකින්න. ඒක තමයි බුද්ධ ශාසනයට කරන ලොකුම අනුග්‍රහය. ඒක තමයි ඔය පින්නතුන්ලා බුද්ධ ශාසනයට කරන ලොකුම රැකවරණය. චාග මනු බ්‍රුවේය ඒ වගේම පින්වත්නි ඔය පින්නතුන්ලාගේ ජීවිතේ මත පුළුවන් තරම් අතහැරීමම පුරුදු කරන්න. චාග කියන්නේ අතහැරිනවා කියන එක. පුළුවන් තරම් ජීවිතේ තණ්හාව අතහැරලා දාන්න. තණ්හාව නම් වූ දෙවන්නා එක්ක වාසය කරන එක නවත්තලා දාන්න. ඒ වගේම පින්වත්නි කෙලෙස් සංසිඳීම පිණිස ජීවිතේ හික්මෙන්ට ඔන්න ඔය ටික තමන්ගේ ජීවිතය තුළ තියාගන්න. ප්‍රඥාව මත අප්‍රමාදී වෙන්න. පඤ්ඤාය නප්පමඤ්ඤස්ස ජීවිතයේ සත්‍ය මත රැකෙන්න. තමන් තුළ මේ චතුරා ආර්ය සත්‍ය ඔස්සේ විමසා බලන එක මත සුරක්ෂිත වෙන්න. හැම වෙලාවකම තමන්ගේ ජීවිතය කියවන්න. ඒ වගේම පින්වත්නි අතහැරීම පුරුදු කරන්න. කෙලෙස් සංසිඳීම මත හික්මෙන්න. ඔය ටිකෙන් සමන්නාගත ආර්ය සංඝයා දකිමින් පහදින්න. ඔන්න ඕක තමයි බුද්ධ ශාසනයට තියෙන සුරක්ෂාව. බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් ඔන්න ඔතනින් විතරයි. ඔය පින්නතුන්ලා සමහර ස්වාමීන් වහන්සේලාගේ අඩුලුහුඩුකම් දකින්නේ ආර්ය සංඝයාගේ ගුණ දකිමින් නෙමෙයි. ඔය පින්නතුන්ලා ඒකට පාවිච්චි කරන මේ වංචක ධර්මයේ තමයි. ඔය පින්නතුන්ලා හිතනවා මේ විදියට මේ රොඩු ඇවිස්සුවාට පස්සේ මේ විදියට රොඩු ටික ඇවිස්සුවාම මේ ඒක බුද්ධ ශාසනයේ රැකවරණයක් කියලා. සමහර විට එයා ඒ කරගන්නා වූ අකුසල සංස්කාරයන් බොහෝ කාලයකට ධර්මයේ මුණ ගැහෙන්නේ නැති මට්ටමටම යානාත වෙන්න පුළුවන්. ඒ නිසා ඔය පින්නතුන්ලා මත යෙදෙන ප්‍රඥාවත් ප්‍රඥාවෙන් ඔය පින්නතුන්ලාගේ ස්කන්ධ ධාතු ආයතන දකින හැකියාවත් ඒ හැකියාව මත පින්වත්නි ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාගේ ස්කන්ධ ධාතු ආයතනයන් දුකක් හැටියට දකින කමත් දුකේ සමුදය දකින කමත් දුකේ නිරෝධය දකින කමත් මේ අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල තුලින් මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා දකින්නකම තරම් බුද්ධ ශාසනයේ තවත් ආරක්ෂාවක් පරිත්තමක් රැකවරණයක් නැහැ පින්වත්නි. එකම රැකවරණිය ඔච්චරයි. ඔච්චරයි රැකවරණිය. එතකොට මේ රැකවරණියත් එක්ක පින්වත්නි ඔය පින්නතුන්ලා පුළුවන් තරම් ජීවිතය අතහැරලා දාන්න. වටිනාකම් පේන්න පේන්න අපි හැමදාමත් කරේ ලෝකේ තුරුල් කරගන්නේ. වටිනාකම් දෙමින් ලෝකයේ තුරුල් කර ගනිමින් ලෝකයට අගයක් සපයමින් ඒ අගයක් තුන්න ලෝකයේ මත දෝලණය වෙමින් ලෝකයේ මත රැඳුණු කමක් අපිට අපේ ජීවිතවල තියෙනවා. ඔය ගතිය නඩත්තු කරන්න එපා. පුළුවන් තරම් සංසිඳෙන්න. ඒත් එක්කම ඔය පිනතුල්ලාගේ ජීවිතය තුළ එකම අභිමානය තියාගන්න කෙලෙස් සංසිඳීමෙන් ඇතිවන හික්මීම තරම් ශ්‍රේෂ්ඨ අභිමානයෙන් ජීවිතය තවත් දකින්න එපා. මෙන්න මෙබඳු වැඩපිළිවෙලක් තුළ වැඩ සිටින ආර්ය සංඝයා දකින්ද මෙබඳු වැඩපිළිවෙලකට හික්මීමෙන් බුද්ධ ශාසනයේ පරිසං වෙන බවත් දකින්ද. අන්න ඒ විදිහට අපිට දකින්න පුළුවන් නම් පින්වත්නි එතන තමයි බුද්ධ ශාසනයට සැබෑ අනුග්‍රහය තියෙන්නේ. මේ ආර්ය සංඝයාගේ ගුණ දකිමින් දකිමින් අපි ධර්මාර්ථයේ මතම හික්මෙන්ට තරම් අපි තුල දක්ෂකමක් තියෙන්න ඕන. ඒ බඳු දක්ෂකමක් අපිට තියෙන්න ඕන. ඒ දක්ෂකම කියන්නේ අපි විවිධ දුර්වල චර්යා ස්වාමීන් වහන්සේලා තුල පවා නොදකින්වා නෙමෙයි. ඒවා දකින්න දකින්න ජවය ගන්නට අනේ මේ ඍජුව පිළිවෙත් පුරන්ට ආපු ස්වාමීන් වහන්සේ නමකට උනත් වරදින්න පුළුවන් නේද? මං වගේ දුර්වල ගිහියෙක් ගැන කවර කතාද? අන්න එහෙම හික්මෙන්න. සමහර විට බොහොම දුර්වල චර්යාවක් මතුවන භික්ෂුවක් ඉන්න පුළුවන්. එහෙම ස්වාමීන් වහන්සේලා බුද්ධ කාලෙත් හිටියා. සමහර ස්වාමීන් වහන්සේලා හරියට සිවුරු පිරිකරගෙන උනන්දු වෙච්ච අය බුද්ධ කාලේ හිටියේ නැද්ද? හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඉද්දී පවා දේවදත්ත භික්ෂුවගේ පසුපසින් ගියපු 500ක් භික්ෂුන් වහන්සේලා හිටියේ නැද්ද? හිටියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවා සිවුර ඉවත්කොට ඔබ වහන්සේ මට මෙහෙමද ඉඳ කියන්නේ කියලා සංඝ පිරිස ඉස්සරහා සිවුර ඉවත්කොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පෙනී හිටපු භික්ෂුන් වහන්සේලා හිටියේ නැද්ද? හිටියා. එහෙම ස්වාමීන් වහන්සේලා හිටියා. එහෙමනම් පින්වත්නි මෙකල ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවයක්. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුල දකින්න. භික්ෂුවකට වරදිනකොට පවා අනේ මේ ස්වාමීන් වහන්සේට වැරදිලා උන්වහන්සේ සියලු දුක් නිමා කරලා නිස්සරණාර්ථයේ පිණිස පැවිද්දට ආපු කෙනෙක් මෙබඳු නිස්සරණාර්ථයේ පිණිස චන්දරාගේ දුරු කිරීම පිණිස ඍජු මාර්ගයට එකතු වෙච්ච මෙබඳු ස්වාමින් වහන්සේ නමකටත් පැටලෙනවා නම් මාර්ගයේ අමාර්ගයේ හොයාගන්න බැරුව අපහසුතාවයට පත් වෙනවා නම් මම මීට වඩා සිහිනුවන උපද්දවන්න ඕන කියලා එබඳු දුර්වල භික්ෂුවක් තුලින් පවා තමන්ගේ සිහිනුවනට ජවය ගන්න දක්ෂ වෙන්න. එබඳු දුර්වල භික්ෂුවක්ගේ චර්යාව පවා ඔය පින්නතුන්ලාගේ සත්‍යාවබෝධයට උපකාරයේ පිණිස හයිය ගන්න දක්ෂ වෙන්න. ඒ දක්ෂතාවය අපිට උවමනා කරනවා. මොකද මේ බුද්ධ ශාසනය කියන්නේ සුන්දර තැනක්. මේ බුද්ධ ශාසනය මත ස්වාමීන් වහන්සේලාට පිළිවෙත් පුරාගෙන ගුණධර්ම දියුණු කරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩාගෙන මේ කෙලෙස් දුරු කරගෙන ඉදිරියට යන්න බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් පරිසං කළා. ආරක්ෂාව සැපයුවා. ඉතින් මේ සංඝයාගේ ගුණ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වලින්ම මතුවෙච්ච ආධ්‍යාත්මික අවකාශයක්. භාගතුන් වහන්සේ හරියට මේ වැඩපිළිවෙල ඇතුලේ ස්වාමින් වහන්සේලාට ප්‍රවේශමක් හදලා දුන්නා. හැම අයුරකින්ම ස්වාමින් වහන්සේලා ධර්ම මාර්ගයේ මත සුරක්ෂිත කරන්ඩ භාගතුන් වහන්සේ වග බලාගත්තා. මේ කාම භූමියේදී ඕනෑම කෙනෙක් කෙලෙස් වලට අසු වෙලා යන්න පුළුවන්. අවංකෝ පිළිවෙත් පුරන්ඩ ආපු ස්වාමීන් වහන්සේලාට පවා හිතපු තරං වේගීන් පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යන්න බැරි වුණා. රට්ටපාල මහරහතන් වහන්සේ පුදුම ජවයකින් පැවිද්දට ආවේ. අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් උන්වහන්සේ ලබාපු මඟපලව ඉහළට ඔසවා තබන්න බැරි වුණා. එකින් අපිට එක දෙයක් තේරෙනවා. ගිහිද පැවිදිද කියන එක අදාළ නැහැ. මේ අපේ ජීවිතවල කෙලෙස් හැසිරෙන විදිය අපට හිතාගන්න බෑ. මේ අපේ ජීවිතවල පින්වත්නි කෙලෙස් හැසිරෙන විදිය හරි අමුතුයි. පින්වත්නි මේ වෙලාව කෙලෙස් වට කරලා පහර ගහන වෙලාවක්. පුළුවන් තරම් සිහිනුවණින් උපකාරයේ ගත්තොත් විතරයි රැකෙන්නේ. ගිහියෙකුත් එහෙමයි, ස්වාමින් වහන්සේ නමකුත් එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම මේ ආර්ය මහා සංඝයා තුළ අර ඥායපටිපන්න ගුණය, අමා නිවනට බරව යනකම, අමා නිවනින් මේ කතාව අවසන් වීම දක්වාම පසුබෑමක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් හයිය ගොඩනැගෙන ආකාරයට කොහොමද ලෝකේ ඇසුරු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශනයක් සැපෙව්වා. ඒ මාර්ගෝපදේශනයේ මත යෙදිච්චාය සංසිඳී ගියා. ලස්සන දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ නම චන්දූපම සූත්‍රය. සඳ උපමා කොට වදාළ දේශනාව. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ පිණ්ඩපාති වඩිනකොට කයත් සිතත් ඉවත් කරගෙනම පිණ්ඩපාති වඩින්න කියනවා. මේ කයද සිතද මේ කෙලෙස් ආගත ලෝකේ මත තැවරෙන්න දැවටෙන්න තියෙන අවකාශය වැඩි. පින්වත් මහණෙනි පිණ්ඩපාති වඩිනකොට පවා හරියට ගරා වැටිච්ච ලිඳක් ළඟට යනවා වගේ වඩින්න කිව්වා. හරියට ප්‍රපාතයක් ළඟට යනවා වගේ පිණ්ඩපාති වඩින්න කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කැඩී බිඳී ගිය ගංගියුරක් ළඟට යනවා වගේ භික්ෂුවකට පිණ්ඩපාති වඩින්න කිව්වා. ඇයි? මේ උජුපටිපන්න ඥායපටිපන්නාදී ගුණයන්ගේ අර්ථය මේ කෙලෙස් සාගත ලෝකයේ මත දෝලණය වෙනකොට සිහිනුවන යාන්තම් එහෙට මෙහෙට වුණත් ඒ පින්වත් ස්වාමින් වහන්සේ අමාරු වැටෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආමිසේ ඉදිරියේ භික්ෂුවට වැඩ කරන්නට කිව්වේ ඔන්න ඔය ආකාරයට. හරියට ගරා වැටිච්ච ලිඳක්, දැන් ගරා වැටිච්ච ලිඳක් ළඟට යනකොට අපි ලිම්බැම්මි හේතු වෙන්නේ නැණි කි. ඒ නිසා කයද සිතද ඉවත් කරගෙනම පිණ්ඩපාතේ වඩින්න කිව්වා. මොකද මතක තියාගන්න පින්වත්නි, මේ භික්ෂුවක් වනාහි පරිපූර්ණව කෙලෙස් නිරුද්ධ කරපු කෙනෙක් නෙමෙයි. කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස හික්මින කෙනෙක්. කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස හික්මින ස්වාමින් වහන්සේ නමකට වුණත් වරදින්ට පුළුවන්. ඒ වරදින්ට පුළුවන් බව අපි දකින්න ඕන. ඒ දේශනාවෙම චන්දූපම සූත්‍රයේම අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා භික්ෂුව ධර්මීය දේශනා කරද්දී මේ භික්ෂුවගේ මේ උජුපටිපන්න සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ආදී ගුණයේ නැසෙන්නේ නැති විදියට ධර්මාසනෙ වාඩි වෙන්න ඕන කිව්වා. එතකොට ධර්මාසනෙ වාඩි වෙලා ධර්මී කියනකොට ඒ භික්ෂුවකට හිතෙන්න පුළුවන් කිව්වා, මේ ධර්මී කියනකොට මේ බණ අහනයි මට පහදින්න ඕන. මේ බණ අහනකොට මේ ධර්මී අහන පිරිස මගේ දේශනාවට පැහැදිලා ආය ආය මගින් බණහඬ රුචියක් දක්වන්න ඕන. මේ බණහන පිරිස තමන්ගේම වචනවලට පැහැදිලා තමන්ව හොයාගෙන තමන් කරා එන්න ඕන කියන අර්ථයක් යම් භික්ෂුවකගේ හිතේ මතුනොත් ඒ භික්ෂුව සැබෑවටම ධර්මාසනෙ වාඩි වෙන්න සුදුසු නැහැ කියලා බුදුරජාණන් වදාළා. හැම වෙලාවකම භික්ෂුවක් ධර්මාසනෙ වාඩි වෙනකොට පවා මේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න නිවනටම බරවෙච්ච නිවනින්ම මේ කතාව නිමා කරන අර්ථය නැසෙන්ට නොදී ප්‍රවේසම් සහගත කමක් තේ භික්ෂුවගේ ජීවිතේ තියෙන්න ඕනේ කිව්වා. මේ ධර්මයේ කියනකොට අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේටමයි මේ අය පහදින්න ඕනේ. මේ ධර්මයේ ඇහෙනකොට මේ පිරිස අපගේ බුදුරජාණන් වහන්සේමයි සරණ කරගන්න ඕන. අපගේ භාග්‍යවතුන් වහන්සේ අනුවමයි මේ පිරිස ප්‍රතිපදාවට එකතු වෙන්න ඕන කියලා මේ ධර්මයේ අහන ශ්‍රාවකයා ඉදිරියේ මහා කරුණාවන්ත සිතකින් භික්ෂුව ධර්මාසනෙ වාඩි වෙන්න ඕන කිව්වා. එහෙනම් අපට භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවකම වදාලා ලස්සන දෙයක් මොකද්ද? මේ භික්ෂුව ගමී නියම් ගමී හැසිරෙන කොටත් ධර්මයේ දේශනා කරන කොටත් ධර්මයේ ඇසුරු කරන කොටත් හැම වෙලාවකම එයාගේ මේ ධර්මයේ සංඝයාට අයත් ගුණ නොනැසින ආකාරයට ප්‍රතිපත්ති මත ශක්තිමත් වෙන හැකියාවක් තියෙන පිරිසක් ඇටියටයි අපි මේ සංඝ පිරිස දරා ගන්න ඕන. පින්වත්නි, මේ ආර්ය මහා සංඝයා තුල පවතින විශේෂ දේ ආර්ය වෙන්නේ උන්වහන්සේලාගේ ජීවිතවල මිච්ඡා පටිපදා නැහැ. නිර්මල පරියාප්තිය දරපු කමක් උන්වහන්සේලාගේ ජීවිතේ තියෙනවා. ඒ දරපු කමට පහදින්න. නිර්මල පරියාප්තිය දරපු කමක් තියෙනවා. ඒ නිර්මල පරියාප්තිය අසපු කමක් තියෙනවා. ඒකයි මේ ආර්ය සංඝයා වෙන්නේ. නිර්මල පරියාප්තිය පිළිබඳ අසාගත්ත කමක්, නිර්මල පරියාප්තිය පිළිබඳ දරාගත්ත කමක් තියෙනවා. මෙන්න මේ ආර්ය සංඝයා තුළ පවතින පොදු ලක්ෂණය මෙන්න මේක. මේ නිර්මල ආර්ය වූ ශාසනීය වචනයෙන් පුරුදු පුහුණු කරන කමක් උන්වහන්සේලාගේ ජීවිතේ තියෙනවා. ඒකටයි පහදින්න ඕන. මේ නිර්මල පරියාප්ති ශාසනීය පිළිබඳ මනසින් දරාගෙන ඒ අනුව විමස විමසා බලමින් කෙලෙස් නිරුද්ධ කරන කම උන්වහන්සේලාගේ ජීවිතේ තියෙනවා. ඒවා දකිමින් දකිමින් තමයි පින්වත්නි අපි ආර්ය වූ සංඝයා සරණ යන්න ඕන. එබඳු සරණකට එකතු වෙච්ච ශ්‍රාවකයෙකුට පින්වත්නි අවබෝධයේ පිණිස ධර්මීමයි මුණ ගැහෙන්නේ. අවබෝධයේ පිණිස අවකාශයමයි මුණ ගැහෙන්නේ. මේ ආර්ය මහා සංඝයා තුළ, මේ සමූහයා තුළ පවතින ඉතා විශේෂ පොදු ලක්ෂණය තියෙනවා. මොකද්ද? මේ මසැසින් නුරගාන ලෝකයට මුලා නොවන කමක් තියෙනවා. මනස පිළිසරණ කරගෙන වාසය කරන කමක් තියෙනවා. අන්න ඒකටයි පහදින්න ඕන. මනසට පිළිසරණ වශයෙන් සතර සතිපට්ඨානේ පිහිට කරගත්ත කමක් තියෙනවා. අන්න ඒක දකිමින් දකිමින් පහදින්න. ඒ පහදිනකොට එයාට සුවසේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩා ගන්නට ඒක උපකාර කරනවා. අද උවමනාව තියනවා බලන්න පින්වත්නි අපේ ජීවිතවල වඩා ගන්න බෑ. එතකොට දැන් අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල මේ ආර්ය මහා සංඝයා තුල දකිමින් දකිමින් පහදින්න බැරි වෙච්ච නිසාම ඒකේ මොකද්ද ditta ධම්ම වේදනීය අවකාශයක් නිසා අපි සීලයකට එකතු වෙනකොට ඒ සීලය මත ශක්තිමත්තු ඉස්සරහට යන්න බැරි මොකද්ද අවාසනාවක් අපේ ජීවිතවල හැංගිලා තියෙනවා. එහෙම අවාසනාවන්තකමක් තියෙනවා. චිත්ත සමාධිය වඩන්න ඕන කියලා උවමනාව තියෙනවා. භාවනා කරන්න ඕන කියලා කැමැත්තකුත් තියෙනවා. නමුත් පින්වත්නි චිත්ත සමාධිය වඩා ගන්නට කැපවීමෙන් ධර්ම ඉස්සරහ හිටගත්තත් එයාට සිත එකඟ කරගන්න හයිය නැහැ. එක්කෝ බාහිරට යා වික්ෂිප්ත වෙලා යනවා. භාවනා කරන්න වාඩි වුණත් එයාගේ සිත බාහිරට වික්ෂිප්ත වෙලා යනවා. එක්කෝ භාවනා කරන්න ගියත් නොයික් නොයික් නීවරණයන්ගෙන් එයාගේ සිත බැටකන්න පටන් ගන්නවා.
භාවනාවි පොඩි දියුණුවක් තිබුණන් එක්කෝ යා විදර්ශනා උපක්ලේසයකට හරි අහුවෙලා යනවා. මේ සංඝයා සරණ කරගන්න බැරිවීමේ අභාග්‍ය. ප්‍රඥාවෙන් ජීවිතේ විමසා ගන්න ඕන කියලා මේ පින්වත් තරුණ දරුවන්ට ජවයේ තියෙනවා. උවමනාවකුත් තියෙනවා. නිරතුරුව ඇතිවෙමින් නැතිවෙමින් යන ස්කන්ධ දකිමින් ඒවා විදර්ශනා කළ යුතු බවත්, ඒ උස්සී විදර්ශනා ඥාන උපදවා ගත යුතු බවත්, මේ සසර පිළිබඳ කලකිරිය යුතු බවත්, එසේ කලකිරෙනවා නම් ප්‍රඥාව ඔසවා තබනවා විනා වෙන කවරක්වත් කරන්න නැති බවත් දැනෙනවා. නමුත් ඒ වැඩේ කරගන්න හයිය නෑ. ඇයි? මේ වැඩපිළිවෙලට එකතු වෙච්ච උත්තමයෝ කෙරෙහි අපිට ප්‍රසාදයක් නෑ. පින්වත්නි, සත්පුරුෂයාගේ හිතේ රජකරන්නේ භාග්‍යවතුන් වහන්සේ. සත්පුරුෂයාගේ හිතේ රජකරන්නේ භාග්‍යවතුන් වහන්සේ අනුව යන වඩින ඒ ආර්ය මහා සංඝරත්නය. එයාගේ හිතේ ඒ භාග්‍යවතුන් වහන්සේ, තුන්වහන්සේ අනුව වැඩම කරන ආර්ය මහා සංඝයාත් එයාගේ මනසේ වීරත්වයෙන් එයාගේ මනසට ගොඩනගාගෙන නැත්තම් පින්වත් මේ බඳු ශ්‍රාවකයෙකුට කෙලෙස් සංසිඳුවනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. ඒක අපහසු දෙයක්. ඒ නිසා මේ ආර්ය මහා සංඝයාගේ තුල පවතින විශේෂ දෙයක් තියෙනවා. මසසින් ලෝකේ උරගානකොට කෙලෙස් මත දෝලණී නොවි සත්‍යාවබෝධයේ පිණිස හසුරුවා ගන්න අභ්‍යන්තරයක් තියෙනවා. මේ ආර්ය මහා සංඝයා තුල පවතින විශේෂ දෙයක් තමයි මොකද්ද? ප්‍රඥා ඇසක් තියෙනවා. ඒ ප්‍රඥා ඇස ඔස්සේ විමසා බලන කමක් තියෙනවා. මේ ආර්ය මහා සංඝයා තුල පවතින එකම අදහස තමයි මේ දහම් ඇස උපදවා ගැනීමේ ජවය, ඥානය උපදවා ගැනීමේ ජවය, කෙලෙස් සංසිඳු වීමේ ජවය, විශේෂ ඥානයක් උපදවා ගැනීමේ ජවය, කෙසේ හෝ ජීවිතය අතහැරෙන්න කලින් යටත් පිරිසින් සෝතාපන්නවත් වන්නේමයි අභ්‍යන්තරය තුළ මතුවන ආධ්‍යාත්මික අවකාශය. අමා නිවනින් කෙසේ හෝ මේ ගමන අවසන් කරන්නේ මේ ජවය. මොකද භාග්‍යවතුන් වහන්සේ ඍජු ප්‍රතිපදාවක් හැටියට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතුකරන කලින්ම පළවෙනි බුද්ධ දේශනාවේදී, දැන් අප මේ දේශනාවේදීම උජුපටිපන්න ගුණේ තෝරද්දී, උජුපටිපන්න වන ආර්ය මහා සංඝරත්නය පිළිබඳ පැහැදිලි කරද්දී අපි මතු කළා ඍජු ප්‍රතිපත්තියක යෙදෙන කමක් තියෙනවා උන්වහන්සේලාගේ. ඒ ඍජු ප්‍රතිපත්තියක යෙදෙනකොට අන්ත බැහැර කරපු කමක්, දෘෂ්ටි බැහැර කරපු කමක්, ඒක ඇතුලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දායාදී කරගත්ත කමක් තියෙනවා. ඒක මතු කරද්දී පළවෙනි බුදුරජා පළවෙනි දේශනාවේදී ද්වේමී අන්තා පබ්බජිතේන නසේවි තබ්බා පැවිද්දන් මේ අන්ත දෙක සේවනේ නොකළ යුතුයි කියපුවා. අර්ථයට යම් ශ්‍රාවකෙක් සමවදින කමමයි පින්වත්නි උජුපටිපන්න ගුණය තුල ගැබ්බෙලා තියෙන්නේ. ඒ උජුපටිපන්න ගුණයට එකතු වෙච්ච ලක්ෂණය ඇතුලේ අර භාග්‍යවතුන් වහන්සේ අන්ත දෙක බැහැර කරමින් මැදුම් පිළිවෙතකට එකතු වීම තෝරා දෙද්දී පළවෙනි බුද්ධ දේශනාවේ වදාලා චක්කු කරණී, මේ මැදුම් පිළිවෙතට එකතු වන ආධ්‍යාත්මික අවකාශයේ ප්‍රඥා පින්වත්නි දහම් ඇස උපද්දවනවා ඥාන කරණී. ඥානීන් තමන්ගේ సంతානි විමසා බැලීම පිණිස ජවයක් දෙනවා. අන්නේ ජවයට සමවැදිච්ච කමමයි උජුපටිපන්න කියන්නේ. උපසමාය කෙලෙස් සංසිඳීම පිණිස බරපතල ඕනෑකමක් ඇතුළේ වැඩ කරනවා. අභිඥාය විශේෂ ඥානයකින් තමන්ගේ ජීවිතේ විමසා බලමින් කෙලෙස් වලට හසු නොවි, විපාකයන්ට හසු නොවි, කර්මයට හසු නොවි යන කමක් උන්වහන්සේලාගේ ජීවිතේ තියෙනවා. ඒක අපගේ භාග්‍යවතුන් වහන්සේ අපේක්ෂා කරපු දෙයක්. මේ ධර්මයේ තුල මතුවෙන සුවිශේෂ ලක්ෂණයක් ඒක. සුවිශේෂ ලක්ෂණයක්. අභිඥාය සම්බෝධාය. මේ ධර්මය තුල යෙදෙන ආර්ය මහා සංඝයා අවබෝධයෙන් මේ කතාව, මේ පරිච්ඡේදය සියලු කෙලෙස් ඉතිරි නැතුව නිරුද්ධ කොට සදාතනිකව සංසිඳීම පිණිස උන්වහන්සේලාගේ ජීවිතේ මෝරා වැඩෙන ජාවයක් තියෙනවා. නමුත් ඔය පින්නතුන්ලාගේ ජීවිතේ එහෙම ජාවයක් නැහැ. නිබ්බානාය සංවත්තති. සම්පූර්ණයෙන් අමා නිවනින් අවසන් වන වැඩපිළිවෙලක් තියෙනවා. යම්කිසි ආකාරයක පිරිසුදු වීමේ අර්ථයක් මේ ආර්ය මහා සංඝයා තුල තිබෙනවාද, ඒ පිරිසුදු වීමේ අර්ථයට අදාළ යම්තාක් ගුණධර්ම වඩනවාද, බහුල වශයෙන් වඩනවාද, ඒ වඩන සියලු ගුණධර්ම අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතුව පිණිසයි. ඒක පින්වත්නි, මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරි මතු කළා. විසුද්ධිය පිණිස අවශ්‍ය යම්තාක් ගුණධර්ම කුමක් පිණිස දහද්දී, සීලයද, මේ පිරිසුදු දෘෂ්ටියද, එමගින් පාරිසුද්ධ තමන්ගේ චිත්ත සන්තානයද, ඒ ඔස්සේ පින්වත්නි ඒ ඔස්සේ පෙරභවය ගැන, පසුභවය ගැන, මේ භවය ගැන, පටිච්ච සමුප්පාදය ගැන, මෙලෝ ගැන, පරලෝ ගැන සැකසංකා දුරුකර ගනිමින් දුරුකර ගනිමින් මේ ධර්මාර්ථයට සමවදින හැකියාව තුළින් පුද්ගලයා තුළ ගොඩනැගෙන පාරිශුද්ධියද, ඒ ඔස්සේ මෙයයි මාර්ගය, මෙයයි අමාර්ගය කියලා දකින කමද, මාර්ගයට එකතු වෙච්ච උත්තමයා තුළ ගොඩනැගෙන ප්‍රතිපත්තියද, ප්‍රතිපත්තිය මත යෙදෙනකම ඔස්සේ ගොඩනැගෙන ඥාන දර්ශනයද, මේ සියල්ලේම අර්ථය කුමක්ද, මේ සියල්ල කුමක් පිණිසද? අනුපාදිශේෂ නිර්වාණ ධාතුව පිණිසයි. ඒ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව පිණිස වෙච්ච මේ පිරිසුදු වීමේ ගැඹුරු ආධ්‍යාත්මික වැඩපිළිවෙල, මේ ගැඹුරු ආධ්‍යාත්මික වැඩපිළිවෙලට එකතු වෙච්ච කමමයි ඥායපටිපන්න කියන්නේ. ඥායපටිපන්න කියන්නේ ඒ ලක්ෂණයටමයි. යම්තාක් ප්‍රතිපත්ති නැද්ද පින්වත්නි, අමා නිවනින් අවසන් වීම දක්වාම ඒ ප්‍රතිපත්තිය මත යෙදී ඒ ඔස්සේ ඉදිරියට යන කමක් ඇතුලාන්තයේ තුල මෝරලා තියෙනවා. ඔයාලගේ ජීවිතේම මෝරපු කමක් තියෙනවද? ඔයාලගේ ජීවිතය ඇතුළේ එහෙම මෝරපු ආධ්‍යාත්මික අවකාශයකට එකතු වෙන්න හයියක් ඔයාලට තියෙනවද? එහෙම එකක් නැහැ පින්වත්නි. එහෙම එකක් නැහැ. හැබැයි මේ ආර්ය මහා සංඝයාට එහෙම ලක්ෂණයක් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. මේ සිය මේ ඇත්තටම පින්වත්නි, මේ සමස්ත සංඝගුණ දිහා බැලුවාම මේ සමස්ත සංඝගුණාවලියම ගොඩනැගිලා තියෙන්නේ විජ්ජාචරණ සම්පන්න ගුණේ. විජ්ජාචරණ සම්පන්න ගුණේ සමග මේ සියලු සංඝගුණ බැඳී පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සංඝයා තුළ මේ ගුණ වඩා ගන්න, පෝෂණය කර ගන්න භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළා. ඒ අනුශාසනා ඔස්සේ ඉක්මනකොට මේ සංඝයාට අයත් ගුණ නිරායාසින් ඒ පුද්ගලයා තුළ වැඩෙන ආකාරයටයි අපගේ බුදුරජාණන් වහන්සේ මේ සංඝයාට ප්‍රතිපත්තිය පෙන්වා වදාළේ. එතකොට මේ ප්‍රතිපත්තිය මත යෙදෙන සංඝයාට පින්වත්නි, මේ ප්‍රතිපත්තිය මත යෙදෙනකම පූර්ණ අර්ථයේ කොට වාසය කිරීම අපි ඒකට කියනවා සාමීචි පටිපන්නයි. පූර්ණ අර්ථයක ඒ පූර්ණ අර්ථය හිතට ආවට පස්සේ තවත් අර්ථයකට යාගේ හෘද සාක්ෂිය ඉඩ නැහැ. නමුත් අපිට පින්වත්නි, මේ පිළිවෙත් පුරනකොට අපේ හිතේ කොනක දරුවක් ඉන්නවා, හිතේ කොනක බිරිඳක් ඉන්නවා, ස්වාමියක් ඉන්නවා, අම්මක් ඉන්නවා, තාත්තක් ඉන්නවා, තවත් බොහෝ දේවල් තියෙනවා. ඒවා ඔක්කොමත් එක්ක අපි පොඩි ඉඩක් ප්‍රතිපත්තියට වෙන් කරලා. හැබැයි මේ ආර්ය සංඝයා කියන්නේ එහෙම පිරිසක් නෙමෙයි. මේ ආර්ය සංඝයාගේ අභ්‍යන්තරය තුළ විසිරි පැතිරි පවතින එකම දේ මේ ප්‍රතිපත්තිය මත යෙදෙන හැකියාව. මේ ආර්ය සංඝයා තුළ පවතින ඔබ තුළ නොපවතින විශේෂ දේ තමයි අමා නිවනින් භාග්‍යවතුන් වහන්සේට සම්බුද්ධ පූජා පැවැත්වීමේ ජවය. ඒ ජවය සාමාන්‍ය ජීවිතයක් ගෙවන ඔයාලා තුළ තියෙනවද? කවදාවත් නෑ පින්වත්නි. එතනට කවදාවත් ඔබට එන්න පුළුවන්කමක් නෑ. මොකද ඕලාරික කාමභෝගී ගෘහස්ත ජීවිතය කියන්නේ ඒක ඇතුළේ ධර්මයට තියෙන ඉඩ හරීම සීමා සහිතයි. අසීමිත ඉඩක් නෑ පින්වත්නි. නමුත් මේ ආර්ය සංඝයා පඤ්ඤා චක්කු ප්‍රඥායස උපදවාගෙන විමස විමසා බලනකම ඇතුළේ උන්වහන්සේලා තුළ ප්‍රකට වෙන්නේ පින්වත්නි මේ සාමීචි පටිපන්න ලක්ෂණයමයි. එබඳු සාමීචි පටිපන්න ආර්ය වූ සංඝයා සරණයන්ට ලැබීම පින්වත්නි මේ බුද්ධ ශාසනය අපි ලබාපු විස්මිත ලාභයක් නෙමෙයිද? ඒ ලාභයේ දකිමින් දකිමින් අපි හිත පිහිටව ගන්න ඕන බවමයි පින්වත්නි අපේ ජීවිතය තුළ අපි කියවා ගත යුතු වන්නේ. පින්වත්නි මේ බුද්ධ ශාසනය තුළ ඒ සාමීචි පටිපන්න ගුණයේ සංඝයා තුළ මතුවෙනකොට බුද්ධ වචනය තුළ හික්මීම කියන එක එයාගේ මුළු ජීවිතේ පුරාම පවතින දෙයක්. එයාට පින්වත්නි මේ කෙලෙස් විඩාව සංසිඳු වීම කියන එක ඉස්සරහට ආවට පස්සේ ඉතුරු කිසිම අර්ථයක් එයාගේ ජීවිතේ ප්‍රමුඛ වෙන්නේ නැහැ. මේ කාලේ හිටිය ස්වාමීන් වහන්සේ නමක්, ඒ උනාසික නම වංගන්ත පුත්ත උපසේන. උනාසික ගොඩාක් කල් වැඩ හිටියේ වංගුමුදා නදිය කිට්ටුවේ. උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාත් විශාල සැලකිතු පිරිසක් වැඩ හිටියා. උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ හිටියේ වංගුමුදා නදිය ළඟ. ඉතින් උන්වහන්සේ දවසක් මේ උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා එක්ක අපගේ බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න වැඩම කළා. ඉතින් එතන හිටියා ආදුනිකව පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා. එතකොට ඒ ආදුනිකව පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා ඒ ස්වාමීන් වහන්සේලා ආරාමයට ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේලා අතර පොඩි කතා බහක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ හරියට නිශ්ශබ්දතාවය අගය කළා. විශාල පිරිසක් එක්ක වැඩ හිටියත් පුංචිවත් ഘോഷාවක් අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්ක සංඝ පිරිස වැඩ ඉන්නකොට තිබුණේ නැහැ. සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා විශාල පිරිසක් පිරිවරාගෙන ජීවක අඹවන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට මේ නිශ්ශබ්දතාවයේ දැකලා පළවෙනි වරට මේ අජාසත් රජුරෝ විස්මයට පත් වෙනවා. විශාල සංඝ පිරිසක් පිරිවරාගෙන ජීවක අඹවණේ අපගේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන වැඩ ඉන්නවා දැක්කම එයා ටික අදහන්න බෑ. අදාහගන්න බෑ. මේ බඳු රාත්‍රියක නිශ්ශබ්දව විශාල සංඝ පිරිසක් පිරිවරාගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දිහා දැකම ඒක හරි පුදුමයි. හරියට බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළා. එතකොට එහෙම නිහඬව වැඩ හිටපු අපගේ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ ඉන්නකොට මේ සංඝයා මේ වංගන්ද පුත් උපසේන ස්වාමීන් වහන්සේක ආපු හාමුදුරුවරු අර පාත්‍ර සිවුරු නමනකොට උන්වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. උන්වහන්සේ අතර කතා බහක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ කතා බහට කැමති වුණේ. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුව ආනන්ද කවුද කියලා. එතකොට උන්වහන්සේ වන්දනා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වංගන්ත පුත්ත උපසේනයන් වහන්සේ මේ උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා එක්ක භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන්න ඇවිල්ලා උන්වහන්සේලා මේ පොඩ්ඩක් ආදුනික පැවිදි වෙච්ච අය ආගන්තුකව පැවිදි වෙච්ච අය උන්වහන්සේලා අතර පොඩි කතාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද හිටපු තැනට මෙයන්ඩ කියන්න උපසේනට. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කරන බව දන්නවනේ ආනන්ද. ඒ නිසා ආනන්ද හිටපු තැනට මෙ දැන් ආනන්ද ස්වාමීන් මේක ගිහි බොහෝම දුර බැහැරින් ඉඳලා වංගුමුදා නදිය ළඟ ඉඳලා උපසේන ස්වාමීන් වහන්සේ තමන්ගේ සිස ස්වාමීන් වහන්සේලා එක්ක ආවා විතරයි. ආයුෂ්මතුනි භාග්‍යවතුන් වහන්සේ නම් ඔබ වහන්සේලා සමග සාකච්ඡා කතා බහ කරන්නවත් කැමති නැහැ. මේ ඔබ වහන්සේලාගේ ගෝසාවට උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ මනාප නැහැ. සංඝ පිරිස අතර මෙබඳු ගෝසාවක් ඇතිවීම රුචි කරන්නේ නැහැ අපගේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ වදාළ ඔබ වහන්සේලාට ඊටපු තැනට යන්න කියලා. එහෙම කියපු ගමන් අද නම් පින්වත්නි අපි අතර නම් කතාවක් යන්නේ නැද්ද? අපි මෙච්චර දුර ඉඳලා ආවා. මහා කරුණාවක් තියෙන උත්තමී කියන වචනද මේ කියලා අපිට හිතෙන්න බැරි නෑ. මෙච්චර දුර ඉඳලා අපි මේ දුර බැහැර ගෙවාගෙන සැතපුම් ගානක් දුර ගෙවාගෙන මේ අපි ආවේ උන්වහන්සේව බැහැ දකින්න. පයින්ම පාත්‍ර සිවුරු දරාගෙන මේ ආපු ගමනේ හුස්මක් ගන්නටත් කලින් අපිව බැහැර කරන එක අනේ සුදුසු නෑ නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් අද නම්. අනේ මේ ස්වාමීන් වහන්සේලා උපසේන ස්වාමීන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන මේ සංඝ පිරිසත් එක්ක වංගුමුදා නදිය ළඟටම ගිහින් ආයස්මතුනි අපට එන්න උනේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අඩුපාඩුවක් නිසා නෙමෙයි. අපි එතන කෑ ගහන්න ගියා. අපි එතන ගිහින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අපි හැසිරුණු විදිය නුසුදුසුයි. ඒක සුදුසු නෑ. අපි පුළුවන් තරම් හික්මෙන්න ඕන. කායිකව වාචසිකව මානසිකව පුළුවන් තරම් හික්මෙන්න ඕන. ධර්ම දායාදය අපේ උරුමය කරගන්න ඕන. ආයුෂ්මතුනි අනුශාසනා කළා. හොඳට සතර සතිපට්ඨානෙ මත හික්මුණා. ඉන්ද්‍රිය ධර්ම සමාන වැඩුවා. බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට සමත විපස්සනා වශයෙන් ගුණධර්ම දියුණු කළා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හරහා ජීවිතේ දකින්න පටන් ගත්තා. වැඩි කාලෙකින් සංසිඳී ගියා. එදා භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ පිරිසට පණිවිඩයක් යවලා ආරාමයට වැඩම කරගත්තා. බලන්න මේ සංඝයාගේ ගුණය. ඒ කියන්නේ පින්වත්නි අමා නිවන කේන්ද්‍ර වෙනකොට, ඒ කියන්නේ ඥායපටිපන්න වෙනකොට, ඒ අමා නිවන පිණිස ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛ වෙනකොට පින්වත්නි බුද්ධ වචනේ මත පුදුම හික්මිනකමක් වාද විවාද නැහැ. ඒ බඳු සංඝ පිරිසක් තමයි අපි මේ ආදර ගෞරවයෙන් වන්දනා කරන්නේ. පින්වත්නි මේ ගුණයට පහදින්ට, මේ ලක්ෂණයට පහදින්ට, මේ ලක්ෂණයට පහදිනකොට පින්වත්නි අපිට අවබෝධයේ පිණිස මහ පුදුම ජවයක්මයි එන්නේ. පින්වත්නි තවත් විදියකින් මේ ගුණ හතර පැහැදිලි කළොත් භාග්‍යවතුන් වහන්සේ මේ සංඝයාගේ සුපටිපන්න ගුණයෝස්සේ පැහැදිලි කළේ මේ සුන්දර ප්‍රතිපත්තියක් ඇතිකමමයි. කුමක් පිණිසද මේ ප්‍රතිපත්තියක් තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ මතක් කළා රූප ධාතු යාකෝ ගහපති විඥානස්සෝකෝ. රූප ධාතුව කියන්නේ විඥාණයට ඕකය. ඕකය කියන්නේ ගෘහය. රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානස්ස ඕක සාරීති උච්චති. රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වනවද එයයි පින්වත් මහණෙනි ගෘහයේ වාසය කිරීම. ගෘහයේ වාසය කරනකන් තුන් භවය අනුව යන සත්වයාට සංසාර විඩාවක් පවතිනවා. මෙන්න මේ විඩාව සංසිඳු වීම පිණිසයි මේ ප්‍රතිපත්තියන් කවර දෙයකටවත් නෙමෙයි. දැන් අපිට පේනවා නේද මේ සුපටිපන්න කියන ලක්ෂණය කුමක්ද නාභිගත වෙන්නේ, කුමකටද කේන්ද්‍රගත වෙන්නේ? මේ විදියටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියලු ස්කන්ධයන්ට ඔබ මේ කියන අර්ථය දරන්න. රූප ධාතු යාකෝ ගහපති විඥානසෝකෝ. මේ රූප ධාතුව කියන්නේ විඥාණයට ඕකය, ගෘහය. රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානසෝක සාරීති උච්චති. රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පවතිනවද? ඒක තමයි මේ සත්වයාගේ ගෘහේ වාසය කිරීම. මෙන්න මේ ගෘහේ වාසය කරන තාක්කල් තුන් භවයනුව සත්‍යන සත්වයාට සංසාර විඩාවක් පවතිනවා. මෙන්න මේ සංසාර විඩාව සංසිඳු වීම පිණිස බුදුරජාණන් වහන්සේ සුන්දර ප්‍රතිපදාවක් වදාලා, ඒ ප්‍රතිපදාව ඉදිරියෙන් තියාගෙන ඉන්න කමම තමයි සුපටිපන්න කියලා කියන්නේ. පින්වත්නි, උජුපටිපන්න කියලා කියන්නේ මේ ශ්‍රාවක සංඝයාට රූප ධාතුව පිළිබඳවත්, විඥානස්කන්ධය පිළිබඳවත්, මේ රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීම තුළ ගොඩනැගෙන භව සංස්කාර පිළිබඳවත්, විකල්පයේ පිළිබඳව, විකල්පයේ වශයෙන් එයාට රූපයේ විදර්ශනා කිරීමත්, රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයේ විදර්ශනා කිරීමත්, ඒ විදර්ශනා පටිපාටිය තුළ කෙලෙස් සංසිඳු වීමත් පිණිස අවශ්‍ය අවකාශය ඇස් මට්ටමේ තියාගෙන ඉන්න කමක් තියෙනවා. ඒ වැඩපිළිවෙලට ඇලිමැලිකමක් නැතුව ඍජුව එකතු වෙන කමක් මේ ආර්ය සංඝයා තුළ පවතිනවා. ඒක තමයි පින්වත්නි උජුපටිපන්නකම කියලා කියන්නේ. ඥායපටිපන්නකම කියලා කියන්නේ පින්වත්නි මේ රාගය යම් කෙනෙක්ගේ සිත තුළ ප්‍රහීන වෙලා නම්, රාගය යම් කෙනෙක්ගේ සිත තුළ ප්‍රහීන වෙලා නම්, ඒ රාගයේ ප්‍රහීන වීම පිණිස යාට තමන්ගේ ස්කන්ධ විදර්ශනා කරන කමක් තියෙනවා නම්, ඒ විදර්ශනා කරමින් විදර්ශනා කරමින් පින්වත්නි අනුපාදාය මට්ටම එයාට සැබෑ ජයග්‍රහණී විදියට පේනවා නම්, ඒ අනුපාදාය මට්ටම දක්වාම ජව සම්පන්නව යන කමක් ඒ ශ්‍රාවක සංඝයා තුල පවතිනවා. ඒ ජවයේ කේන්ද්‍රගත වෙන්නේ ඒ කෙලෙස් ප්‍රහීන කිරීම පිණිසයි, අන් කවර දෙයකටවත් නෙමෙයි. අන්නේ ලක්ෂණය තමයි පින්වත්නි ඥායපටිපන්න කියලා කියන්නේ. පින්වත්නි මේ ලක්ෂණය තමන් ඉදිරියේ තියාගෙන හිටියටම සදාතනික සංසිඳීමක් මතුවෙන්නේ නැහැ. අදම යෙදෙන කමක් ඕන. පින්වත්නි මේ ගෘහස්ත කාමභෝගී ජීවිතය ගෙවන අපට දැන් දැන් මේ ප්‍රතිපත්තිය මත යෙදෙන්න හයිය නැහැ. ඇයි අපිට ඒ හයිය නැත්තේ? ඒ හයිය නැත්තේ පින්වත්නි ප්‍රතිපත්තිය පුරන්ට ආවත් මේ කාමභෝගී ජීවිතේ පින්වත්නි ගොඩනගාගත් වටිනාකම් සහිත ලෝකේ බර හරීම වැඩි. අපිට අපේ ජීවිතේ සැහැල්ලුවක් නැහැ. හැබැයි පින්වත්නි මේ ආර්ය සංඝයා තුලේ සැහැල්ලුව තියෙනවා. ඒ සැහැල්ලුව දකිමින් දකිමින් පින්වත්නි ඒ ආර්ය මහා සංඝයා සරණ කරගන්න, ඒ ආර්ය වූ සංඝයා කෙරෙහි පහදින්ට, ඒ ආර්ය වූ සංඝයා පිළිසරණ කරගන්න, එබඳු පැහැදීමක්, එබඳු පිළිසරණක් ආර්ය සංඝයා පිළිබඳ එබඳු ගෞරවාර්ථය පදනම් කරගත්ත දැක්මක් අපි තුල තියෙනවා නම් පින්වත්නි මේ තුන් භවයෙන් නිදහස් වීම පිණිස අපි තුල මහ පුදුමාකාර ජවයක් ගොඩනැගෙනවා. එබඳු ජව සම්පන්න ශ්‍රාවකත්වයක් පිණිස මේ දෙහෝරාවක බුද්ධ දේශනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ උතුම් ධර්ම දේශනාවේ කුසල් මේ රැස්ුණා වූ සියලු දෙනාටම උපකාර වේවා. සියලු දෙනාටම මේ සංගුණ දරාගෙන මානසිකාරය කරගෙන තමන්ගේ ජීවිතය තුළ මේ ගුණ ස්වල්ප වශයෙන් රෝපණය කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දීම පිරිනිවීම පිණිස, සංසිඳීම පිණිස, දුක නිරුද්ධ කිරීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි මේ උතුම් කුසලානි සංස ධර්මයන් මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරන චින්තක මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට, ධර්මාව බෝධේ කරා යන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ දායකත්වයේ දරූ සියලු දෙනාගේ ජීවිතවලට හාත්පස ධර්මයෙන් ආලෝකයේ සැලසේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන බඹසර ජීවිතයක් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාස්ත්‍රයේ තුලදීම නිවි සැනසීමට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම මේ උතුම් ශ්‍රේෂ්ඨ පින්කම සැලසුම් කරපු සසුන් කෙත අස්වද්දමු පින්වත් කල්යාණ මිත්‍ර සමූහයටත්, ඒ වගේම මේ සුන්දර පින්කම මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරගන්නට අප්‍රමාණව කැප වුණු අපේ කල්යාණ මිත්‍ර ඉසුරු මහත්මා ප්‍රදාන මේ සඳහා දිවා රාත්‍රී වෙහෙස නොබලා කැපවීමින් මේ උතුම් දේශනා රාත්‍රිය මේ ලංකාවේ ශ්‍රද්ධාවන්ත ජනතාවගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වීම පිණිසත්, දුර්වල ශ්‍රද්ධාවක් ඇති පිරිස කෙරෙහි ශ්‍රද්ධාවේ උපකාරාර්ථය පිණිසත් මේ දේශනාව ශ්‍රාවකයා ඉදිරියේ ඉස්මතු කරන්නට කැප වුණු සසුන් කෙත අස්වද්දමු කල්යාණ මිත්‍ර සමූහයේ පිනතුන් සියලු දෙනාටද මේ දේශනාමය කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ උතුම් කුසලානිසංසයන් අනුමෝදන්ව මේ විහාරාධිපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරුවනටත් මේ කුසල් සුවසේම නිවන් මඟ පූර්ණණය කර ගැනීම පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් සතරවරම් රජදරුවන් සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් සුවසීම නිවන් මඟ පූර්ණණය කර ගැනීමට මේ දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ කෝට්ටේ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට රැස්ුණා වූ මේ සියලු කල්යාණ මිත්‍ර පින්තුන් හැම දිනාටමද මේ ජීවිතේ කෙලෙස් බර හැල්ලු කරගන්නට මේ ආර්ය වූ සංඝයා අනුව පියවර තබන්නට මේ සංඝගුණ මානසිකාරය කරමින් දරාගෙන ඒ සංඝගුණ ඔස්සේ ජීවිතේ පියමන් කරන්නට ඒ ඔස්සේම සංසිඳීම පිණිස ජව සම්පන්න ශ්‍රාවකයන් හැටියට බුද්ධ ශාසනය ඉදිරියේ මතුවීමට මේ රැස්ුණා වූ සියලු කල්යාණ මිත්‍ර පින්නතුන්ට මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවා. සුවසේම නිවන් අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් මේ පිනතුන්ට බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ දෙහෝරාව කුතුම් ධර්ම යාමේ අපි නිමා කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනය වැඩ සිටි සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ආනන්ද නන්ද රාහුල සීවලී මහා කස්සපාදී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වුණු, ඒ වගේම විශේෂයෙන් මේ ලංකාදීපේ බුද්ධ ශාසනය පැල කරන්නට කැප වුණු අපගේ ගුරු දෙමිදුන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රදාන මේ ලංකාදීපේ පහළ වී වදාළ සිංහල ජාතියේ මහරහතන් වහන්සේලාටද සිංහල ජාතියේ බිහි වුණු ඒ මහරහතුන්ගෙන් පැවතෙන ආර්ය මහා සංඝයාටද සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ සිට මේ දක්වාම වැඩ සිටි ආර්ය වූ මහා සංඝරුවනටද අපගේ නමස්කාරය වේවා. ඒ වගේම මේ දක්වාම දැන හෝ නොදැන අපේ සිතින් කයින් වචනින් මේ ආර්ය මහා සංඝයාගේ ගුණ සිහි කරගන්න බැරුව ඒවා දරාගන්න බැරුව මුලා වෙච්ච සිහියකින් දුර්වල වෙච්ච වීරියකින් දුර්වල වෙච්ච ශ්‍රද්ධාවකින් දුර්වල වෙච්ච ප්‍රඥාවකින් සංඝයා පිළිබඳව සැහැල්ලු අදහසකින් ආර්ය මහා සංඝයා පිළිබඳ සිතින් කයින් වචනින් අපේ අතින් අබමල් රේණුවක හරි වරදක් වෙලා තියෙනවා නම් ඒ සියලු වරදට ආර්ය මහා සංඝයා අපි කමා කරමු. අපට සමාව ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. පුරා දේහෝරාවක් මුළුල්ලේ ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙත් සිතින් එවුතුම් සත්ධර්මානුශාසනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා පරිෂ්කාර පූජාවන් සිදු කිරීමට සකිතු ගණේකොට මහතාට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. සදහවත්නි, ප්‍රඥාවෙන් අප්‍රමාදීව අත්තරීම තුළ ශාසනයේ අභිවෘද්ධිය පවතින බව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උතුම් දේශනාව තුළින් අපට පෙන්වා දුන්නා. පුරා දේහෝරාවක් මුළුල්ලේ ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙත් සිතින් එවුතුම් සත්ධර්මානුශාසනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නමසේපත් කරන්නට පූජනීය හසලක සේනවිමල පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. තවත් චිරාත් කාලයක් මේ උතුම් බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙවර කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාවම සැලසේවායි අපි හැමදෙනාම එක්ව සාතුනාත පවත්වා ප්‍රාර්ථනා කරමු. සාතු සාතු සාතු.